Adu, sadu. Tiruan sarana Swaminarayan.
Teruang
Subhan sir
sarana.
kamate.
Ayna.
Kamat Swaminarayan subhan sir.
අපි එළියේ ඉන්නවා.
හොඳයි.
සන්තෝෂයෙන් ඉන්නවා. Thank you.
හොඳයි සර්. සාදු සාදු සාදු.
සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අද දවසේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා අද අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන කමඨාන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර අපේ දවසේ වැඩසටහන ප්‍රථම භාගය කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනින් ආරම්භ කරන දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමින් වහන්සේගේ දෙපා නමෙද ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු සාදු.
එහෙමනම් අපිට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උදේ මහත්මයාටයි උපාලි මහත්මයාටයි ආරාධනා කරනවා.
මේ කමටහන් නෝත් ඇමරිකාකට ප්‍රශ්න දෙකක් ඇවිත් තියෙනවා. උපාලිටත් ප්‍රශ්න දෙකක් ඇවිත් තියෙනවා. උපාලි ගිම්මෙලට උපාලි පුළුවන් ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නේ, ගරු ධම්මජීව ස්වාමීන් වහන්ස, අද දවසේ පර්යංකේ මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් කයට හිත යොදවා කය දෙස බලා සිටියා. ඉතාමත්ම සුළු කාලයකදී විනාඩි කිහිපයකින් හුස්ම රැල්ල වායු කදම්බයක් ලෙස ඉහළට පහළට ගන්නා අයුරු දැක ඒ අනුව හුස්ම දෙස බලා සිටියා. මේ අතරට නොයෙක් ශබ්ද වලින් බාධා පැමිණෙන සෑම විටකම ශබ්දයක් ලෙස මෙනෙහි කළා. වෙනත් සිතුවිලි වලින් බාධා පැමිණි විගස සිත සිතවිල්ලක බව වැටහි නැවත ආනාපානයට ගැනීමට පහසුවෙන්ම හැකි විය. මේ අතරම ආනාපානයේ සියුම් වී යන ආකාරයේ මනාසේ දැනගත හැකි විය. මේ අතර හිස් මුදුනේ සිට හිරිවැටීමක් ලෙස එක අවස්ථාවක වැටහුණි. එය පර්යංකයට වාඩි වී ටික වේලාවකින් වැටහුණු බව මතකය. හුස්ම රැල්ල පියවරෙන් පියවර ක්‍රමානුකූලව සියුම් වී යන ආකාරයේ වැටහුණි. මේ අතර වරින් වර තුන්වරක්ම ශරීරයේ ගැස්සී ගියා. මේ වන විට එකවරම යම්කිසි එළියක් නිලාකූරක් පත්තු කළා වගේ ක්ෂණිකවම ඇති විය. කකුලේ දන හිස පෙදෙසේ වේදනාවක් දැනුනි. ඒ වේදනාව මෙනෙහි කරමින් සිටින විට මුළු ශරීරයම එකම ගුලියක් සේ වැටහුණි. මේ වන විට සියුම් වූ ආනාපානය නොදැනී යන තරමටම තුනී වී ඇති බව වැටහුණොද සේයාවක් සේ ඉහළ පහළ යන බවද වැටහුණි. මේ හිස්තැන දිගු වෙලාවක් සිතුවිලි වලින් තොරව සිටීමට හැකි විය. ගත සිත එකම තැනක සේ වැටහුණි. එකවරම කොනකින් දියමන්තියක් වගේ විශාල දිලිසීමක් ඉතාම සියුම් කාලයක ක්ෂණ මාත්‍රයක කාලයක් තුළ ඇති වී නැති වී ගියා. මේ අයුරින් පැය එකයි විනාඩි 15ක් ගත විය. දිවේ සහ තල්ලේ කසන නලියන ස්වභාවයක් ඇති විය. ඒ ගැන මෙනෙහි කරන විට ක්‍රමානුකූලව නැති වී යනු දැනුනි. දනහිසේ වේදනාව නැවත පැමිණෙනුද ඒ ශරීරයේ කොටසක් බව වෙන්වෙන්න නොදැනුනි. මුළු ශරීරයම එකම නිදහස් අවකාශයේ පිහිටා ඇතිසේ වැටහුණි. භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන ලෙස නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු.
ඔය මෙයාගේ අත්දැකීම් පිළිබඳව ඉදිරියට යන්න නම් කය සහ ජීවිතය පිළිබඳ තියෙන ආශාව අඩු කරන්න ඕනේ. මේවා එනකොට බය වෙන්නේ ඉස්සරහට යන්න නැති වෙන්නේ ඔය කාය ජීවිත අපේක්ෂා වැඩි අයට තමයි. ඒ නිසා ඒක අඩු කරගන්න ඉබේම නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ අත්දැකීම් එක මේ අත්දැකීම හොඳයි නම් ඉස්සරහට යන්න ඕනේ නම් කාය ජීවිතේ নিরপেক্ষව වැඩේට බහින්ද වෙන කිසි කෙනෙක් පිටින් බලපෑන දෙයක් නැහැ. මේක දිගටම කරන ගමන් හැකි තාක් ඒකට සාදර වෙන්න වාඩි පරියන්කේට සතිවාට වාඩි වෙනකොට මේ කාය සහ ජීවිත පිළිබඳ තියෙන ආසාව සලකා බලලා ත්‍රිවිධ රත්නයේට පූජා කරලා වාඩි වෙන්න. ඒක තමයි කියන්නේ.
එහෙමයි ස්වාමිනාත් දෙවනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවසරයි. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පර්යාංකේ පැයකමාරටත් දෙකටත් උතර කාලයක් ආනාපානේ සතිමත්ව ගත කරනවා. වාඩි වී හුස්ම හතරකින් පමණ හුස්ම සිහින් වී යනවා. ඉන්පසු සිත හිස්තැනකට යනවා. සිතුවිලි වේදනා රූප ඡායා නැති කාල පරිච්ඡේද සහ ඒ සියල්ල ඇති කාල පරිච්ඡේද තියෙනවා. හිස් වූ සිත දෙස බලා සිටිනවා. වේදනා සිතුවිලි රූපචායා පැමිණි විට ඒවා ඇතිවීම වගේම නැතිවීමද සිදුවෙන බව මෙනෙහි කරනවා. එවිට ඒවා නැති වී යනවා. ඉන්පසු සෙමෙන් සිදුවන ආශ්වාසය සහ ප්‍රශ්වාසය දිහා බලනවා. මේ සියල්ල සිදුවෙන අතර ශරීරයේ තැන් තැන් නොදැනී යන්න පටන් ගන්නවා. මේ සිදුවීම් චක්‍රයක් ලෙස සිදුවෙනවා. සෑම චක්‍රයකදීම ශරීරයේ කොටස් නොදැනී යන ගණනය වැඩි වී පරණ ගණනට එකතු වෙනවා. අවසානයේ මුළු ශරීරයම සම්පූර්ණයෙන් සහ හුස්මද නැති වී ගොස් බව වැටහුණා. මෙය අද දින සිදු වුණා. මීට අමතරව පසුගිය සුමාන දෙක තුල දින දෙකක් සිදු වුණා. මේ ශරීරයේ නොදැනී යාම සෑමදාම සිදුවන්නේ නැහැ. පර්යංකයට අමතරව සක්මනේ සතිමත්තු පැය භාගයක් ගත කරනවා. දවස තුල සතියෙන් ඉන්න උත්සාහ ගන්නවා. මේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. සාදු සාදු සාදු.
ඔය ක්‍රමයටම කාලේ ටික ටික වැඩි කරන්න. සංවිධානාත්මකව ගත කරන කාලේ සත්‍යමත්ව ගත කරන කාලේ වැඩි වෙනකොට ඉබේම ඒ ආධ්‍යාත්මික වැත්තට දැඹුරුව තල්ලුව අනුග්‍රහය වැඩි වෙනවා. ওই විදිහටමයි එකවර පැනලා යන්න හදන්න එපා, ඉක්මන් කරන්න යන්න එපා. ටික 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 ගත කරන කාලය සත්‍යමත්ව ගත කරන කාලය වැඩි කරන්න. එතකොට සතියේ ගුණාත්මක වර්ධනයක් සිද්ධ වෙනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
උදේ මට ලැබිලා තියෙන ප්‍රශ්න නම්
අමිනාසමර ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පර්යංක භාවනාව ලෙස ආනාපාන සති භාවනාව කරන්නෙමි. භාවනාව පටන්ගෙන ටික වේලාවක් යන විට කයේ යම් බරගතියක් දැනේ. ටිකකට පසුව අත් දෙක සැහැල්ලු වී නොදැනීයයි. හුස්ම සියුම් වී ගොස් සිතුවිලි පැමිණෙයි. සිතුවිලිත් හුස්මත් අතර සතිමත් වන විට සිතුවිලි ප්‍රපඤ්ඤ වේ. උවහන්සේගේ දේශනාවකදී අසන්නට ලැබූ පරිදි පැමිණෙන සිතුවිලි නාමකරණය නොකර සිටීමට උත්සාහ ගත්තෙමි. එසේ ටික වේලාවක් සිටීමට හැකි වුවද නැවතත් සිතුවිලි පැමිණ ප්‍රපඤ්ඤ වී නැවත මූල කර්මස්ථානයට පැමිණේ. මේ මුළු කාලය තුළම චක්‍රාකාරව සිදුවිය. මෙලෙස විනාඩි 40කට ආසන්න කාලයක් සතිමත් වූෙමි. ඔබ වහන්සේගෙන් ගෞරවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, මේ පිළිබඳ ප්‍රපංච වීම පිළිබඳව දැනගෙන ඉන්නවා නම් නතර කරන්න හදන්න එපා. ඒක දැනගෙන ඒ ප්‍රපංචය හොඳයි. ඒ ප්‍රපංචයේ වචනෙට නැගකට වැඩිය ක්‍රියාත්මක වුණාට වැඩිය. ඒ නිසා ප්‍රපංච මට්ටමේ දැනගත්තොත් ඒක නතර වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක ප්‍රපංචයක් බවත් ඒක මට පාලනය කරගන්න බෑ. මම නෙවෙයි, මගෙත් නෙවෙයි. නමුත් මේක භාවනා කරත් නැතත් ලෝකෙම පුරා තියෙන එකක්. අඩු ගානේ මම දැන් මගේ ප්‍රපංචකරණය දන්නවා කියන අන්නේ අවබෝධය තමයි පිළිබඳව තමන් පිළිබඳව වටහා ගැනීමට උන්කාක්ම ගැඹුරින් බලපාන. විශේෂයෙන්ම ප්‍රපංචය බලපාන්නේ සංනිවේදනයට සහ සමූහයක් ජීවත් වෙනකොට ඒ ඝණයා කෙරේ කුලයා කෙරේ. ඉතින් අර විවේකයේ ජීවිතේ ගත කරන එකනා විවේක ජීවිත ගරු කරන එකනා ඕක ගණන් ගන්නෑ. ප්‍රපංචයෙන් තමයි අපි ඔක්කොම මේ බැඳෙන්න ඉසලා බැඳෙන්නේ. ඉතින් ෂා එක තිබිච්චාවයි ඒක අගේ නොකර ඉන්න නම් පුළුවන් තරම් විවේකයේ ගරුකරන හිතේ විවේකයේ තමයි ප්‍රපංචවල තොරභාවේ හිතේ තියෙන අවුල තමයි ප්‍රපංච ගණන් නොගැනීම තමයි මේකට කැන්තර උත්තරේ කියලා කියන්නේ.
මම ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ඔබ කෙනා කොටස් දෙකකින් අහලා තියෙනවා. පළවෙනි එක ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න. පළවෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාව ලෙස ආනාපාන සතිය දිනකට පැය බැගින් දෙවරක් කරන්නෙමි. හුස්ම ඉතා ඉක්මනින් සියුම් වී යයි. සියුම් වූ හුස්ම අතරින් දැඩි වශයෙන් පැමිණෙන්නේ සිතුවිලිය. සිතුවිලිත් හුස්මත් අතර දෝලනය වෙමින් හුස්ම අතරින් සිතුවිලි නිරීක්ෂණය කරමි. සතිය ඉතාම හොඳින් පවතී. සංඥා සියුම් වී දැනුණු අතර ප්‍රපඤ්ඤ වන්නේ නැත.
ප්‍රපඤ්ඤ නෙවේ.
ප්‍රපංච සමානසන්න සංඥා සියුම් වී දැනුණු අතර ප්‍රපංච වන්නේ නැත. පරයන්කෙන් නැගිට පසුව පැමිණි සිතුවිලි ගැන මතකයක් නැත. සැහැල්ලු සිතින් අවදි වූවාවක් මෙන් දැනේ. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔය හිතවිලි අස්සෙන් ආනපානේ බලන්න පුළුවන් ය ආනපානේ අස්සෙන් හිතවිලි බලන්න පුළුවන් ය කියන එක ලොකු ට්‍රැෆික් ජෑම් එකක් අස්සේ අප්ප ගන්න නැතුව වාහනේ ගෙනියනා වගේ දක්ෂකමක්. ට්‍රැෆික් ජෑම් එක හොඳ නැහැ තමයි. නැත්නම් ඒ ට්‍රැෆික් ජෑම් තියෙනවා කියලා අප්ප ගත්තොත් හිතේට අමාරු වෙනවා. ඉතින් ඒක නිසා මේ පුරුදු වෙන්න මේ ලැබිච්ච අලුත් අත්දැකීමේ ලැබිච්ච අලුත් මේ භාවනා ඉදිරි ගමනේ පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න. එතකොට තමන්ට නොදැනීම ඔය ප්‍රපංචකරණේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා නතර කරන්න යන්න එපා. ඒ ඔක්කොම මේ ප්‍රපංච තියේදී හුස්ම ගැනීම, හුස්ම තියේදී ප්‍රපංච කොහොමද සිද්ධ වෙනවා කියලා දැන ගැනීම හරීම මේ විපස්සනාට බර නිරීක්ෂණයක්. ඒ ගැන මේ කෙනාට දැන් මූලික වැටහීම තියෙනවා. අන්න ඒක දියුණු පවුණ වෙන විදියට වැඩ කරන්න හිතවිලි විතරක් නෙවෙයි යොතෙන්ට තනිකුත් බලපාන සාධක තියෙනවා. දැන් මේ චරිතය හැටියට ওই හිතවිලි ඉස්සරහින් තියාගෙන ඉන්නවා. සද්ද වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, කොයි එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒවට සාදර වෙන ගමන් මේ දැනට හම්බෙලා තියෙන ආතතිය ආරවුල වියවුල වාසියට හරවන ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්.
ස්වාමිනාසේ දෙවනි ප්‍රශ්නය. බෝවහන්සේ දේශනා කරන ලද අලහා විවාද සූත්‍රයට අනුව වේදනාවෙන් පසුව සිදුවන දේ පමණක් යෝගාවචරයෙකුට ගෝචර වන බවත් වේදනාවට පෙර කොටස බුදු කෙනෙකුට පමණක්ම ගෝචර වන බවත් සඳහන් කර එසේ බුදු කෙනෙකුට පමණක්ම ගෝචර වන වේදනාවට පෙර කොටස යෝගාවචරයෙකුට ණය විපස්සනාවක් හෝ අනුමාන ඥානෙන් දැනගත හැකි බව සඳහන් කරන ලදී. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කර දෙනමින් තා ගෞරවෙන් ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු.
ඒව පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් අරහත් මාර්ගයේ සඳහා අවශ්‍ය නැහැ. ඒ ටික පිළිගත්තත් ඇති. ශ්‍රද්ධාවෙන් පිළිගන්න පුළුවන්. අනුමාන ඥානයෙන් ණය විපස්සනා පිළිගන්න පුළුවන්. එසා කවුරු හරි බුදුහාමුදුරු ඇර කවුරු හරි විස්තර කරනවා නම් මේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලයිත සලයිත පත්‍ය පස්ස කියන එක තේරුණයි කියලා බොරුවක් කියලා පිළිගන්නේ. එයාට මේ ණය විපස්සනාවයි විපස්සනාවයි දැක ගන්න බැරුව එව්ව අල්ලගෙන කෑ ගහනවා. ඒක වුණත් ඒ තෘෂ්ණාවෙන් එහා ගැඹුරට තියෙන කොටස් වුණත් චේතෝ විමුක්තියෙන් නිවන් දකින්න කටියට එච්චර අදාළ නැහැ. ප්‍රඥා විමුක්තියෙන් නිවන් දකින්න ආයර තමයි ওই ණය විපස්සනා කොටස වැටෙන්නේ. නමුත් ඒගොල්ලෝ දන්නවා ඒක ඉතින් අදාගත්ත විශ්වාසය මත රඳාපවතිච්ච දෙයක්. හැබැයි වාසියට ගන්න. ඒකෝ ගන්න දන්නේ නැහැ කට්ටිය. ඒක එක්ක ඇත්තමයි කියලා පිළිගත්ත නැත්නම් ප්‍රත්‍යක්ෂයි කියලා හිතා ගන්නෝ. එනතයි පිළිගන්න හැම දෙයක්ම ප්‍රශ්න අහනගනෝ. ඒ වගේම ඊවා කවුරු හරි කිව්වොත් එහෙම ඒ ලනු කන කිලෝ රක් නැතුව කන පොත්පත් වලට වඳිනෝ. ඉතින් ඔයගේ විකාරයක් තියෙන ආගමේ. ඉතින් ඒක නිසා ඒ කැලල මේ විදිහට තේරුම් ගැනීමට බුදුහාමුදුරුවෝ ඉතින් තමයි මුල්ලුනේ. කටු කරුකුද ඥානන්ද සාංශ තමයි ඇස්සරවලා දුන්නේ ওই කොටස් වලට. ඒ තියේද්දිත් මේ කට්ටිය කන කෑම දිහා බලනකොට නම් බණ ඇහෙනවද කියලා සැකයි. නැත්තෙමත් නෑ හැබැයි. ඉස්සට වැඩිය වැඩි. ඒ නිසා මේක තමන් වශයෙන් තියාගන්න අනුන් වශයෙන් පාවිච්චි කරන්න එපා පටලවෙනවා. අනුන්ට කියන්න යන්නත් එපා, අනුන් මනින්න යන්නත් එපා. ඕන කෙනෙක් පටලව ගත්තාවයි තමන්ට තියෙන තමන්ගේ කෙලස් අඩු කර ගැනීම නිසා මේ වගේ දේවල් කෙලස් වැඩි කර ගන්න, ආතතිය වැඩි කර ගන්න, ප්‍රශ්න නගන්න, කුකුස් කරන්න තියාගන්න එපා. ඒක මෝඩකමක්. ආතතිය අඩු කරන්න ප්‍රශ්නට උත්තර වශයෙන් අදාහ ගන්න වටින දෙයක් කියලා කරගෙන යන් කියලා කියන්න පුළුවන්.
අන්දමයි ස්වාමීන් වහන්සේ අපිට මේ වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලාම අපි ඉස්සුවේ මම දැක විදිහට ආරි අමරතුංග ආරි පුළුවන් මයික් එක ගන්න කරලා ප්‍රශ්න ඉදිරිපත් ඊළඟ අවස්ථාව ලබා දෙන්න පුළුවන් සුසන්දට.
ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි සමිඳන්ත. මම මගේ ප්‍රැක්ටිස් එක දැනට යන්නේ ශරීරය තුළ තියෙන සියුම් හැඟීමක් එක්ක විතරයි. ඒක හැම මොහොතකම වගේ දකින්න පුළුවන් දකිනවා. ඒ ඔස්සේ සලායතනයේ වැඩ කරන හැටිත් හොඳටම දකිනවා. මේ ළඟදී ස්වාමීන් වහන්සේගේ දේශනාවක මට අහන්න ලැබුණා, යම්කිසි අවස්ථාවක නාම රූපයේ ආකාර ලිංග නිමිති උද්දේශ දකින්න බැරි අවස්ථාවක් එනවා කියලා. දැන් මම ඒක මගේ භාවනාවේදී බැලුවා මට මොකද්ද මෙතන බලන්න පුළුවන් කියලා. එතකොට මට තේරුණා ආකාරයක්වත් ලිංගයක්වත් නිමිත්තක්වත් මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මට උද්දේශයක් කරන්නත් බෑ කියන එක. ඊට පස්සේ මම ඒක සෑහෙන වෙලාවක් ඒකට ගත කරලා බැලුවා. මට ඒ උත්තරේම තමයි ලැබුණේ. ඉතින් සමිනාන්ත, මේ දැනෙන හැඟීම කොයි වෙලාවෙත් එක සමානයි වගේ, ඒක හරියටම කියන්න බෑ උද්දේශයක් විදියට, ඒක මට මම තේරුම් ගත්ත හැටි හරිද කියලා අහන්නයි සමිනාන්තට කතා කරේ. තෙරුවන් සරණයි.
ඒක ජීවත් වෙන තාක්කල් හැම කෙනා තුළම තියෙනවා. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අපි පුළුවන් තරම් ඒ දැනෙනේ දැනීම යටපත් කරලා මේ රූප වලින්, ශබ්ද වලින්, ගන්ධින් රසෙන්, පහසෙන් තලාව බණ්ඩ තමයි උත්සාහ කරන්නේ. මොකද අර ඒකාකාරී ගතිය හරි පාළුයි, හරි කම්මැලි, හරි නීරසයි. ඉතින් අපි ඒක සිද්ධි බහුල භාවයටපත් කරන්න හදනවා. ඉතින් ඒ කරන හැම වාරකම ඔයකට වැඩිය කෙලෙස් ප්‍රමාණයක් උපදිනවා. ඒ නිසා මේකත් එක්ක ජීවත් වෙනවා කියන එක අපි තපස කියලා කියනවා. මේකත් එක්ක ජීවත් වෙනවා අපි වීරිය කියලා කියනවා, මහානකම කියලා කියනවා, සබ්‍රක්‍මචාරීකම කියලා කියනවා. ඒ නිසා ඒක පුළුවන් තරම් හැබෑනි මහාන කරගෙන ඒක අපේ ප්‍රകൃතිය බාටපත් කරගෙන ජීවත් වෙන එක තමයි ති බුදුචාන්නාංශික තියෙන ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ. ඒ නිසා ඒක දැනගෙන ඒකට අවශ්‍ය தත්ත්වේ ලැබුණාට පස්සේ ඒ අනුව ජීවිතය හැඩගස්ව ගන්න තමයි ති අපි පින් කරලා තියෙන්නේ. උඟ දෙනකොට ඇත්තට ඒක දැනගන්න බෑ එක්කෝ ඒ කියන දැනීම, එහෙම නැත්නම් ඒ අනුව ජීවිතය හැඩගස්ව ගැනීම මගේ වැඩක් කියලා බාරගන්නේ. සමහරවිට ඇත්තට මේ කරගන්න බෑ, අර පෙරපින් මදි නිසා. ඉතින් ඒ ගැන අපිට උද්දාමයටපත් වෙන්න පුළුවන්. අපිට ඒක දැනගත්තට පස්සේ අඩුවානේ ඒ අනුව ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි අපි පෙර කරලා තියෙන පින් කරලා තියෙන ගතිය. ඉතින් ඒක මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සමිනාන්ත අවසරයි. සමිනාන්ත දැන් මේ ප්‍රැක්ටිස් එක ඇති වෙලාවෙත් නැති වෙලාවෙත් මේක දැනගන්නවා. සලායතනයේට මොනවා හරි අරමුණක් ආවම මේක අස්සේ මේක දකිනවා මිසක් මම ඒක ඔස්සේ යන්නේ නෑ කියනත් මට අවශ්‍යයි. එතකොට සමිනාන්ත කොහොමද අපි තවදුරටත් මේක දෙකටම පවත්වාගෙන යන්නේ කියන එක?
දෙකටම පවත්වාගෙන යන්න බෑ. කේවල පරිපූර්ණ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔය කියන தත්ත්වයේ දක්ෂකම් දියුණු කරන්න පුළුවන්. සලායතන විවිධාකාර ප්‍රස්තුත අපිට ලැබලා දෙද්දී දෙපැත්තේ වාහන කොච්චර යත් ගියත් Taman යන පාරේ ට්‍රක් එක බල්ලා හප්ප ගන්න නැතුව යන එක තමයි මේකේ කරණ තියෙන්නේ. අනතුරක් වළක්වා ගැනීමේ දක්ෂකමයි අපිට අවශ්‍ය කරන්නේ. පාරේ අනතුරු නැත ගන්න අපිට බෑ. ඒ නිසා මේ දක්ෂතාවය තමයි ඔය දියුණු වෙන්නේ. ඕක ඉක්මන් කරන්න යන්න එපා. ඔයක හොම යා.
එහෙමයි ස්වාමීනා. සබඩක් කින් තරන් සත්නායි.
සුසන්ත ප්‍රශ්න ඉදිරිපත් කරන්න
පුළුවන්. දරුවන් සරණයි. අපිට ඩිස්ටර්බන්ස් අස්සෙන් ඇයෙනවා. කියන දේ එච්චරම පැහැදිලි නැහැ නිසා මම නැවතත් කියනවා. මට ඇහිච්ච දේ හරියට කියන්න කතා කරනට හයියෙන් කතා කරන්න. භාවනා කරනකොට සමහරට අරමුණ පේන වෙලාව තියෙනවා, අරමුණ නැති වෙලාවක් තියෙනවා, අරමුණ නැති වෙලාව ගිහලා කපාට නිකන් ආයේ අවදි වෙනවා වගේ වෙලාවක් තියෙනවා. මෙන්න මේගේ අවස්ථා කීපයක් තියෙනවා කියන එක වාර්තා කරන්නයි අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් මං කියපු දේ ඔය ප්‍රකාශ කරපු දේම නම් දැනගන්න අපි භාවනා කියන එකේ මේ වගේ විවිධාකාර භාව ස්වභාව ගති තියෙනවා. ඒව සේරටම සමසිතින් බලන්න පුළුවන් නම් අරමුණ පේන වෙලාව, සියුම් වෙන වෙලාව, මොනවාක්ත්ම නැතුව ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ ඉන්න අවස්ථාව, එසේ ආයෙත් අවදි වෙන ගතිය, මෙන්න මේ වගේ ගති, මේ වගේ චරණ, මේ වගේ රචනාවක් හරහා තමයි හිත යන්නේ. ඒක මේක අපි කොතන හිටියත් උතුරු කුරු දිවයිනේ හිටියත් දකුණු කුරු දිවයිනේ හිටියත් ගෑනු උනත් පිරිමුණත් ඕක තමයි තියෙන්නේ. අන්න ඕකත් එක්ක කාලයක් ජීවත් වෙන්න ඕනේ බලන්න මේක මට අයිති නැති බව, මේක මට පාලනය කරගන්න බැරි බව. නමුත් ඒක දිහා බැලීමෙන් එයාගේ චරණය දැන ගැනීම මොකද්දෝ නතුවීමක් කරන්න පුළුවන්. නතු කර ගැනීමක් කරන්න පුළුවන්. ඒ නතු කර ගැනීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා දැනට පසුබිම සකස් වෙලා තියෙනවා. මේවා සියල්ලම කෙරේ සමසිතින් සමමිතින් වෙනදත් බැඩි වේලාවක් සතිමත් වීමෙන් කාලය ගත කරන්න කියලා කියනවා.
වෙන්ඩරබල් ස්වාමීන් වහන්සේ කෙනෙක් අත උස්සලා තියෙනවා.
ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි, මම බණ්ඩාරවල දේශිකාමය නිවාර එකට වෙන් කියලා වැටිලා තියෙනවා. මේ අවසර ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ හරි නිදි මතක් වෙනවා. අර ගොඩක් හුදකලා වෙන්න බලන නිසාද දන්නේ නැහැ. මේ ඒ නිදි මත ස්වාමීන් වහන්සේ මේ නිදාගත්තට කෙලවර වෙන්නේ නැහැ. නිදාගත්තට නිින්ද යන්නේ නැහැ. මේ පරියන්කේ ඉඳගෙන හිටියාම, ඒ කියන්නේ මොකුත්ම නොකර ඔහොමම නිකන් හිටියාම ඒ නිදිමත කැඩෙනවා. හැබැයි පරියන්කේදී මොකුත් එහෙම විශේෂ අරමුණක් නැහැ. නිකන් ඉන්නවා විතරයි. කය තියෙනවා දැනෙනවා. ආනාපානේ මොකුත් නැහැ. ආපහු ටිකක් වෙලා වෙන වැඩ තේදෙනකොට ආපහු වර නිදිමත එනවා. ඒක නිදිමතක්ද එහෙම නැත්නම් වෙනත් කෙලෙස් තත්ත්වයක්ද කියලා තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. අර එපා වීමක් තියෙනවා. ඒ කියන්නේ මේ 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 වෙනකොට කරගෙන ආපු වැඩවල එපා වීමක් තියෙනවා.
ඔය ඒක මෑණියන්ගේ ජීවිතේ ඇත්තටම අලුත් දෙයක් නෙවෙනේ. එදා ඉඳලා තියුම් දෙයක් උඩ නිදිමත කියන නම අයින් කරන්න ඕකෙන්. ඒකල මොකද්ද කියලා බලන්න. නිදිමත කියලා නම දැම්මට පස්සේ අපි ඒ රාමුවේ තියලා බැලුවොත් ඕක ඉතින් නිදිමතක් වෙන්න උත්සාහ කරනවා. උඩ නිදිමත කියන්නේ නැතුව ඔය නම දාගත්ත ගමන් පරණ පිස්සු එන්නේ. ඒක මොකද්ද කියලා බලන්න. ඒක එන්නේ ඒක වැර නෙවෙයි. ඒක එන්නේ පූර්ව නිමිති පෙන්නලා. ඉතින් ඒ නිසා ඒ පූර්ව නිමිති අඳුනගෙන ඒ නිදිමත දිහා බලන්නේ ඒකල බලන්නේ නිදිමතට තියෙන කැමැත්තක්ද අකමැත්තක්ද කියලා. ওই නමක් දැමීමෙන් කරන්නේ අකමැත්තක් තමයි. ඕනෙම දෙයකට නමක් දැම්මොත් ඒක කෙලෙසෙනවා. මොකක්වත් නමක් දාන්න නැතුව ඒක හදාරන්න ගත්තොත් ඒක සදාකාලික අලුත් සදාකාලික නැව. අපි කියන්නේ යන්නේ ඔකට නිදිමත කියලා. ඉතින් කියනවා නිදිමත වගේ එකක් එනවා වගේ කියලා කියනවා. මොකද ලෝකයට නමක් අවශ්‍යයි. ඔකට නම ගන්න දාන්න නැතුව මොකද්ද කියලා බලන උනන්දුව ඒ සඳහා ඇති ප්‍රසන්න මනස තමයි නිවන කියන්නේ.
එහෙමයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ ඒකදර අර එවැනි තත්ත්වයකදී අර උද්‍යෝගමත් ගතිය අඩුයි ස්වාමීන් වහන්සේ.
එතකොට තමයි නිවන, මේ තමයි නිවන එපයි කියන ගතිය. ඒක තියෙන උද්‍යෝගයේ ප්‍රසන්න භාවය මේ මොන තව අපි මේ සත්‍යපාසලේ උගන්වනවා සුභ පරම ක්‍රීඩාව කියලා. ඔක සුභයක් විදිහටම බලන්න. එතකොට නිවන්. ඔක අනිත් පැත්ත බලන එකත් ඔය තකතිරු මනසෙම වැඩක්. ඕක සුභයක් විදිහට බලන එකත් ඕනක් කරන්න. ප්‍රතිබුද්ධ ජානස අපිට කියලා තියෙන්නේ ඕක උපයාගත්තට වැඩක් නැහැ. ඕක දිහා සුභ පරම විදිහට බලන්න දන්නේ නැත්තම්. ඕක ප්‍රසන්න මනසෙන් කතා කරන්න බැරි නම්. ඕක පිළිබඳව හැකි සංඥාව නැත්තම්. ඉතින් මුළු ලෝකෙම ඉන්නේ උතන තමයි. ඕක නැති කෙනෙක් ඇත්තේ නැහැ. තියෙන එක පිළිබඳව කන්දොස් කිරියා කර කර අඬා අඬා චෝදනා පත්‍ර ලියලියා ඇයි අදේ හදෙයනේ කිය කිය ඉනෝ. ඉතින් ඒ තාක්කල් සංසාරේ. ඕකට කැමති වෙච්ච දවසේ ඕක තමයි මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කියලා දැනගත්ත දවසේ, දුක්ඛ සත්‍ය නියෝජනයක් කියලා දැනගත්ත දවසේ පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වෙනවා. ඒක සඳහා අපේ සූදානම තමයි මේකට ප්‍රසන්න මනසෙන් බලන එක.
එහෙමයි සාරණයි.
එරුවන් සරණයි.
විනාස අපේ කාල වේලාවත් ඉවරයි.
ඔව්.
ප්‍රශ්නත් තව නෑ වගේ. ස්වාමීනාස වන්දනා කරන්න.
හොඳයි.
දෙකටත් තියනවාද?
හොඳයි.
පාලි.
අවසන් ස්වාමීන් වහන්සේ. ඌකාස වන්දාමි බන්තේ.
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රීන කතං සබ්බං පච්චයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුවපත්වෙත්වා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුවපත්වෙත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු.
සාදු සාදු සාදු. ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු
සාපීනං. කුසල ස්වාමීන් වහන්සේට බාර දෙනවා මයික් එක. තෙරුවන් සරණයි.
එහෙම සිනමන්නස තෙරුවන් සරණයි වහන්සේට.
හොඳයි අපි පටන් ගමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කාලයක් පටන් සතිපතා සිදු කරගෙන ලබන ධර්ම දේශනා වැඩසටහනේ අද දින දවසේ ධර්ම දේශනාව පවත්වන මෙන් ඔබ වහන්සේගේ දිපාන මැද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපිට යම් කිසි විවරයක් ඉඩක් ලැබිලා තියෙනවා. අපි මේ කරගෙන ආපු ධර්ම දේශනාවේ තව කොටසක් ඉදිරිපත් කරගන්න. ඉතින් මේ පින්නතුන්ට මතක ඇති, දිගට දිගට සම්බන්ධ වුණ කෙනෙක්ට මතක ඇති, අපි මොකද්ද කතා බහ කර කර ඉඳී කියලා. අන්න අර මහා සකලුදායි සූත්‍රය කියන සූත්‍රේ ඒ මජ්ඣිම නිකායේ සඳහන් වෙන සූත්‍රයක්. එතකොට ඒ සූත්‍රයේ යම් කිසි කොටසක් අපි ඉදිරියෙන් තියාගත්තා. ඉතින් මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් මතක් කරගත්තා. ඉතින් ඒ ටිකක් දිග සූත්‍රයක්, විස්තර සහිතව එක එක කොටස් ඉදිරිපත් වෙන සූත්‍රයක්. ඉතින් අපි උත්සාහ කරන්නේ යම් කිසි කාලයක් අරගෙන ඒ සූත්‍රයේ කරුණු ටික මතක් කරගන්න. ඉතින් දැන් ඇවිල්ලා නැවතිලා ඉන්නේ කොහෙද කියලා පොඩ්ඩක් සිහි කළොත්, අන්න අර මේ තමුන්ගේ ශ්‍රාවකයන්ගෙන් නියමාකාරයෙන් ගෞරව ලබන්නේ කවුද? මේ ශාස්ත්‍රඥ වහන්සේලා 7 දෙනෙක් මේ නුවර වැඩ ඉන්නවා. ඒ පිරිස අතරින් කොයි විදිහේ කෙනෙක්ද, කවුද තමුන්ගේ ශ්‍රාවකයන්ගෙන් නියමාකාරයෙන් ගෞරව ලබන්නේ කියලා අන්න අර ඒ විදිහේ විමසීමක් කරනවා. ඒ විමසීම කරාම අන්න කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා මෙහෙම සිදුවීමක් වුණා. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා මෙහෙමත් සිදුවීමක් වුණා. තවත් කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා මෙහෙමත් සිදුවීමක් වුණා කියලා අන්නර විදිහට තමුන් දන්න කරුණු ගෙනහැර දක්වනවා. ඉතින් අපි එදා ඒ වගේ එක සිදුවීමක් මතක් කරගත්තා. ඊළඟට නැවතත් තව කෙනෙක් ඉදිරිපත් කරනවා මේ අජිත කේසකම්බලි කියන ඒ ශාස්ත්‍රඥ වහන්සේ තමුන් ධර්ම දේශනා කර කර ඉන්නකොට ඒ පිරිස අතරේ ඉඳපු මේ බමුණගේ ගෝලයෙක්ම නැගිටලා කෑ ගහලා කියනවා මෙයා මේ බණේ කිව්වට මෙයා මේක දන්නේ නැහැ. ඔගොල්ලෝ මගෙන් අහන්න, මං ඇහුවොත් ඕගොල්ලන්ට කියලා දෙන්නම් මම මේක දන්නවා කියලා අන්න යම්කිසි සද්ද නැගීමක් කරනවා. එහෙම කරාම අන්න මේ අජිත කේසගම්බලි කියනවා මේ ඇවැත්නි නිශ්ශබ්ද වේවා, ඇවැත්නි මේ සභාවක මෙහෙම හැසිරෙන එක හරි නැහැ, මේ විදියට සංසුන් වෙන්න කියලා. නමුත් එහෙම කිව්වාට මොකද, මේ තැනැත්තව සංසුන් කරගන්න, මේ පිරිස සංසුන් කරගන්න මේ ශාස්ත්‍රඥ වහන්සේට හැකි වුණේ නැහැ කියලා අන්න තව සිදුවීමක් ගැන හර දක්වනවා. ඒ වගේම විටෙන් විට මෙන්න මේ බාමුණගේ ගෝලයෝ දමල ගහලා මේ මම දන්නවා ඔයිට වැඩිය කියලා දමල ගහලා ගියා. මේ විදිහට නැවත නැවත නොයෙකුත් ප්‍රශ්න ඇති කළ තියෙනවා කියලා යම්කිසි විදිහක ඉදිරිපත් කිරීමක් කරනවා. ඉතින් ඒ අජිත කේසකම්බලි ගැන ඊට පස්සේ මක්කලි ගෝසාල ගැනත් ප්‍රකාශ කරනවා මේ විදිහේම විස්තරයක්. ඊළඟට පකුද කච්චායන කියන ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳත් මෙන්න මේ විදිහේම විස්තරයක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ, මේ ගෝලයෝ විටින් විට දමල ගහලා මේ විදිහට ගිහිල්ලා තියෙනවා. ඊළඟට මම කියලා දෙන්නම් ඊට වැඩිය හොඳට කියලා කියලා තියෙනවා. ඒ වගේම මේ පිරිස නිශ්ශබ්ද කරගන්න බැරුව අපහසුතාවයට පත් වෙලා තියෙනවා කියලා ඔන්න ඔය විදිහට දැන් අපි හතර දෙනෙක්ගේ නම් ඉදිරියෙන් තියාගත ගිය සතිය එකත් එක්ක. එතකොට අන්න ඒ හතර දෙනා පිළිබඳ යම් කිසි විදිහක මතවාදයක් ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ මේ විදිහට තමුන්ගේ ගෝලයන්ගෙන් සැලකුම් ලබන, ගෞරව ලබන තත්ත්වයක් ලං කරගෙන නැහැ. ඒ විදිහේ නොයෙකුත් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීලා තියෙනවා කියලා. ඉතින් ඔන්න විදිහට තමයි ටික ටික මේ කතාබහට මුල පිරෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අහගෙන ඉන්නවා මේ කතාව. අහගෙන ඉඳලා අවසානයේ යම්කිසි ප්‍රතිචාරයක් දක්වනවා. දැන් මේ කියපු කතාවට, මේ කියපු විස්තරයට ප්‍රතිචාරයක් දක්වනවා. ඉතින් කොහොම හරි වේවා, දැන් තව 3 දෙනෙක් අද දවසට ඉදිරිපත් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ 3 දෙනාගෙත් මොන වගේ අදහස් මතවාදද ප්‍රකාශ කරන්න කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. එතකොට මේ අජිත කේසකම්බලි කියන තැනැත්තා පිළිබඳ යම් යම් විස්තරයක් නොයෙකුත් තැන්වල සඳහන් වෙනවා. ලොකු විස්තරයක් නම් සඳහනක් නැත. නමුත් අන්නේ සඳහන් වෙන විස්තරේ දිහා බැලුවාම අපි අහලා තියෙනවා දැන් සම්මා දිට්ඨියේ මූලිකම අංගයක් විදිහට අන්න කම්මස්සගතා සම්මා දිට්ඨිය කියලා. එතකොට ඒක මේ බුදු කෙනෙක් පහළ වෙන්න කලින් වුණත් ලෝකෙ තිබුණ යම්කිසි අදහසක් මෙන්න මේ කම්මස්සගතා සම්මා දිට්ඨිය කියන්නේ. මේ විදිහට දානයක, යාගයක, හෝමයක ප්‍රතිඵලයක් තියෙනවා. මවෙක් පියෙක් ඉන්නවා, ඒ මවට පියාට විශේෂයෙන් සැලකීමෙන් තමුන්ට ආනිසංස තියෙනවා. මේ විදිහට පරලොවක් තියෙනවා, මෙලොවක් තියෙනවා, උපපාතික විශේෂයෙන් පහළ වෙන සත්වයන් ඉන්නවා. ඒ වගේම පරලොව තමුන්ගේ විශිෂ්ට ඥාණයෙන් දැකලා බණ කියන මහණ බමුණෝ ඉන්නවා කියන ඔන්න විදිහේ අදහස් 10ක් සාමාන්‍යයෙන් කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ අජිත කේසගම්බලිගේ මතවාදේ දිට්ඨිය මොකද්ද? මෙයා මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා කියනවා මාවෙක් නැහැ, පියෙක් නැහැ, ඒගොල්ලන්ට එහෙම වෙනම අනුග්‍රහයක් දක්වන්න ඕනේ නැහැ, ඒකෙන් ආනිසංසයක් නැහැ, දානයක, යාගයක, හෝමයක ආනිසංසයක් නැහැ, මේ විදිහට පරලොවක් මෙලොවක් කියලා දෙයක් නැහැ, මේ විදිහට උපපාතිකව පහළ වෙන සත්වයන්, ඒ වගේම මහාන බමුණන් ධර්මයක් කියන එහෙම කට්ටිය නැහැ කියලා ඔන්න ඔය විදිහට අර තියෙන 10 කන පිට අරවල කියනවා. ඒක තමයි යාගේ අදහස. සාමාන්‍ය ඉතින් හරි අලේසීනේ තියෙන එකක් කන පිට අරවල කියන්නේ. ඒ වගේ කට්ටිය ඕන තරම් දකින්නත් පුළුවන්. එතකොට මෙයා කියනවා යමෙක් මලේද අන්න පටවියට එකතු වුණා. ආපෝ ආපෝවට එකතු වුණා, වායෝ වායෝවට එකතු වුණා, තේජෝ තේජෝවට එකතු වුණා. එතනින් එහාට මුකුත් කතන්දරයක් නැහැ කියලා කියනවා. එතකොට බලන්න ඕනේ අදහස. එතකොට මේ විදිහේ අවුලක් නැහැ. මේ ජීවිතේ මෙතනින් අවසන් වෙනවා. මේකෙන් පස්සේ ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. අන්න අර ඒ කොටස් කොටස් වලට එකතු වෙලා යනවා. ඉතින් අද කාලෙත් හරි ප්‍රසිද්ධ මතයක් මොකද්ද? මෙන්න මේ ජීවිතයේ අවසානයේදී අන්න නිකන් ඔහේ ඔය තියෙන හතර මහා ධාතුන්ට එකතු වෙනවා. එතනින් පස්සේ පැවැත්මක් නැහැ. එතකොට මේ ගෙවන කාලේ තමුන්ට මනාප විදිහක කැමති විදිහක කල් ගෙවන්න පුළුවන් කියලා අදහසක් අද කාලෙත් හරියට ප්‍රසිද්ධයි. හරියට කට්ටිය එකතු වෙන අදහසක් කියනවා. අන්න මේ ලෝකේ තියෙන යම් කිසි ශක්තියකට අපිවත් ගිහිල් එකතු වෙනවා. එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. එතනින් එහාට හිතන දෙයක් නැහැ. මෙන්න මේ එක ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒක කොහොමද අපි පුරෙමින් විඳලා ගෙවා ගන්න කියන වගේ අදහසක්. ඉතින් ඔන්න ඒ එක අදහසක්. ඊට පස්සේ පකුද කච්චායන කියන කෙනාගේ අදහස තමයි මේ සමූහයන් 7 දෙනෙක් ඉන්නවා. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ සබ්බ දුක ප්‍රාණ කියලා ඔන්න විදියට සමූහයන් 7 දෙනෙක් ඉන්නවා. මේවා කිසිවෙක් විසින් කරන ලද්දකුත් නෙමෙයි. කිසිවෙකු ලවා කරවන ලද්දකුත් නෙමෙයි. මේවා කිසි හේතුවක් නිසා ඇතිවෙන දේවලුත් නෙමෙයි. මේ ඔවුනොවුන්ට සැප දුක පිණිස පිහිටන්න කාටවත් හැකියාවක් නැහැ. වෙන කෙනෙකුට සැපක් දුකක් ඇති කරන්න කාටවත් හැකියාවක් නැහැ. ඒ වගේම යමෙක් ආයුධයක් අරගෙන කෙනෙක්ගේ හිස සිඳිනවාද අන්න පටවියට ඇතුළු වුණා. ඒ ඇරෙන්න ප්‍රාණයක් නිරුද්ධ වීමක් සත්වයේගේ මරණයක් කර්ම රැස්වීමක් ඇති වෙන්නේ නැහැ කියලා ඔන්න ඔය විදිහේ අදහසක් තමයි මෙයත් ඉදිරිපත් කරන්නේ. එතකොට ඒකෙත් බැලුවොත් අන්න මේ ජීවිතේ ගැන යම්කිසි කතාවක් කියනවා. ඒකෙදී මේ විදිහට සපත් දුකක් පිනිස පීටන්න හැකියාවක් නැහැ. අර විදිහට ආයුධයකින් ජීවිත තොර කරත් ගැටලුවක් නැහැ. අන්න ජීවිතයේ අවසානයේ අර සමූහයෝ සද්දෙන ඒ සද්දෙනාට එකතු වුණා. එච්චරයි කියලා අන්න අර තමුන්ගේ මතවාදී. ඊට පස්සේ තුන්වෙනුව අන්න මක්කලි ගෝසාල කියන කෙනා එයාගේ අදහසකුත් ඉදිරිපත් කරනවා. මොකද එයා කියනවා මේ සංසාර ගමන හරියට නූල් බෝලයක් වගේ. මේ නූල් බෝලේ අන්න පල්ලමක පහළට තල්ලු කරලා ඇරියොත් මොකද වෙන්නේ? මේක දිගැරි ගිහිල්ලා අන්න නූල දිගැරිලා අවසන් වෙනවා. එතකොට ඕක ඔන්න ඔය විදිහේ ගමනක්. එතකොට අපි මොන විදිහට කටයුතු කරත් මොනවා කරත් මොන විදිහට මේ ජීවිත ගමන ගෙවුවත් අන්න යම්කිසි ජීවිත කාල ගණනාවක් ඉපදෙමින් මැරෙමින් අර විදිහට නූල් බෝලයක් දිගහැරනා වගේ ගිහිල්ලා අවසානයේ මේ ගමන කෙලවර වෙනවා. මේක ආයි කවුරුත් මුකුත් කළා පාලනය කරන්න වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට මේක ලියවිලා තියෙන ගමනක් තමයි අපිම යන්නේ කියන වගේ අදහසක් එතනත් ඉදිරිපත් කරනවා. ඒතර එතනත් මේ ජීවිතෙන් එහා කතාවක් කියනවා. නමුත් කිව්වට මොකද ඒක අපිට පාලනයකින් තොර නූල් බෝලයක් දිගහැරි යනවා වගේ ගමනක් දිගහැරිලා ඉවර වෙනකන් යන්න ඕනි කියන වගේ අදහසක් තමයි මෙයා ගෙනහැර දක්වන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දැන් මේ මතවාද තුනම ගත්තොත් මේ මතවාදවල තියෙන සරල අදහස තමයි මේ කොයි විදිහට කටයුතු කරගෙන ඉඳියත් ගැටලුවක් නැහැ කියන එක. කොහොම කරත් ගැටලුවක් නැහැ කියන එක තමයි මේ මතවාදවල තියෙන අදහස. එතකොට අන්න අපිට අවශ්‍ය විදිහක සැප දුක පිළිබඳ මතවාදිකින් කටයුතු කරන්න පුළුවන්. කොයි විදිහට හරි කමක් නැහැ සැප දෙන්න කටයුතු කරන්න පුළුවන්. කොයි විදිහට හරි කමක් නැහැ දුකෙන් අත් මිදෙන්න කටයුතු කරන්න පුළුවන්. තමුන්ට අවශ්‍ය වටිනාකම් තමුන්ට අවශ්‍ය වස්තු සම්භාර අවශ්‍ය විදිහට ලං කරගන්න පුළුවන්. ගුණ ධර්මයක් පිළිබඳ වටිනාකමක් පෙන්වන්නේ නැහැ. මේ විදිහට සීලයක් පිළිබඳ වටිනකමක් පෙන්වන්නේ නැහැ. තමුන් මේ විදිහට ගුණගරුක ජීවිතයක් ගත කරොත් ඒකේ ආනිසංශයක් නැහැ කියලා අදහසක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අද කාලේ කට්ටියත් හරි කැමති මෙන්න මේ වගේ අදහසක් ඉදිරියෙන් තියා ගන්නවා නම්. මොකද හේතුව? ඒතකොට ගැටලුවක් නැහැ නේ. අවශ්‍ය විදිහට මේ ජීවිතය ගෙවලා කටයුතු කරන්න පුළුවන්. අර විදියට මොන මොන විදියට ජීවිත තොර කරත් අන්න පටවිය පටවියට ඇතුළු වුණා. එතනින් එහාට ගැටලුවක් නැත. පරමාණු බෝම්බයක් ගහලා ලක්ෂ කෝටි ගණනක් අහවර කරත් අන්න ධාතු ධාතුමයි. වෙන වෙනසක් වෙන්නේ නැත. අර එකතු වෙලා තිබුණ ටික දැන් වෙන් වෙලා තැන් තැන්වල තියෙනවා වගේ වෙනසක් තමයි වෙන්නේ කියන වගේ අදහසකින් කටයුතු කරන කාලයක් ජීවිත ඒ විදිහේ ගැටුම් අපිට දකින්න පුළුවන්. අනේ වගේ ලෝකෙක අපි මේ විදිහේ බණක් කතා කරනවා. මේ විදිහේ යම් කිසි ප්‍රතිපදාවක් ගැන අදහසක් ඉදිරියෙන් තියාගෙන ඉන්නවා. ගුණගරුක බවක් පිළිබඳ අදහසක් ඉදිරියෙන් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ අදහස අපිට කොයි විදිහටද පහසුව පිණිස පිටන්නේ කියන විමසීම තමයි අපි නැවත නැවත මේ කරන්න හදන්නේ. මේ විදිහේ මෙතනින් මේක අහවර වෙන ගමනක් නෙමෙයි. මේ සැප විඳිමින් දුකෙන් ඉවත් වෙමින් ගියපු පමණින් අවසන් වෙන ගමනක් නෙමෙයි කියන විමසීම තමයි අපි නැවත නැවත සිද්ධ කරන්නේ. එතකොට දැන් මේ කියපු මතවාද එක්ක යම් පමණකට ගැළපිලා එන්න අලුත් කාලේ අදහසක් තියෙනවා. මොකද්ද? හෙඩොනිසම් කියලා. ඒගොල්ලන්ගේ මේ දර්ශනේ තමයි මොකද්ද? මේ දුකෙන් ඉවත් වෙන්න. දුක පුළුවන් තරම් මගහරින්න. ඊළඟට සැප හොයාගෙන යන්න. සැප හඹාගෙන යන්න. ඕක තමයි ඔන්න ඒගොල්ලෝ ඉදිරිපත් කරන දර්ශනය. නමුත් මෙහෙම දර්ශනයක් ඉදිරිපත් කරාට මොකද? මේක දුක මගහරින්න සැප හඹාගෙන යන ජීවිතයක් සඳහා අපේ සාමාන්‍ය හුරුවත් වුණාට මොකද? මේක පිළිබඳ විවිධ වාද මතවාද ඉදිරිපත් වෙනවා. සාමාන්‍ය අපි ගෙවන මේ මුකුත් අහපු නැති සාමාන්‍ය කෙනෙක්ගේ ජීවිතයක් බලමු. එයා හැම වෙලේම අන්න අර දුකෙන් මග ඇරලා යන්න, දුකෙන් ඉවත් වෙන්න උත්සාහ කරනවා. එතකොට දුක පිළිබඳ යම් කිසි විදිහක පටිඝ සංඥාවක්, පටිඝ අනුසයක් කෙනෙක්ගේ තුල තියෙනවා. ඊළඟට අපි හිතමු අර විදිහට සැප හඹාගෙන යන්න උත්සාහයකුත් තියෙනවා. සැප පිටිපස්සේ තණ්හා අනුසයක් අන්න කෙනෙක්ගේ තියෙනවා. ඉතින් ඔන්න ඔය ස්වභාවේ කාට කාටත් පොදුයි. මේ බණක් ඇහුවේ නැති කෙනෙක්, බුදු බණක් ඇහුවේ නැති කෙනෙක් අන්න බොහෝ විට දුකෙන් ඉවත් වෙන්නත්, සැප හඹාගෙන යන්නත්, ඇතිවෙච්ච දුක පවා ඉක්මනට නැති කරලා දාන්නත්, ඇතිවෙච්ච සැප වැඩි කල් තියාගන්නත්, නැති වෙලා ගියපු දුක පිළිබඳ සතුටු වෙන්නත්, නැති වෙලා ගියපු සැප පිළිබඳ දුක් වෙන්නත්, ඔන්න ඔය විදිහේ පෙළඹීමක් සාමාන්‍ය දකින්න පුළුවන්. එතකොට ස්වභාවිකවම අපි යම් කිසි විදියක හෙඩොනිස්ලා තමයි. අන්න අර දුකෙන් ඉවත් වීමටත් සැපයක් හොයාගෙන යාමටත් පෙළඹෙනවා. නමුත් අන්න මොකද්ද ගෙනහැර දක්වන අදහස? බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම තියලා තියෙන්නේ දුක්ඛ සත්‍ය තමයි. දුක්ඛ සත්‍ය තමයි. ඒකත් සඳහන් කරනවා මම මේ විදිහට දුක හඹාගෙන ගියා, දුක හොයාගෙන ගියා, අනවශ්‍ය විදිහට මේ ශරීරයට නැවත නැවත දුක් දුන්නා. උඹලට ඒ විදිහේ දෙයක් කරන්න අවශ්‍ය නැහැ. උඹලට ඒ විදිහේ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මම මාර්ගයේ පෙන්නලා තියෙනවා දුක්ඛ සත්‍ය විදිහට බාර ගැනීමක් කරන්න. හඹාගෙන ගිහිල්ලා දුක හොයාගෙන යන්නත් එපා. ඒ වගේම පැමිණි දුකට ද්වේෂ කරන්නත් එපා. ඒ වෙනුවට බාර ගැනීමක් සිද්ධ කරන්න. ඉතින් ඒක තමයි ඉස්සෙල්ලාම තියලා තියෙන දේ. එතකොට මේ විදිහේ ප්‍රතිපදාවකට එළඹෙන කෙනෙක් තුනත් දකින්න පුළුවනි බොහොම පහසුවෙන්. අන්න දුක මෝදු වෙලා එනවා. කෙනෙක් කල්පනා කරනවා මේ දුක් නැති කරන්න කියලා ආවට මොකද කලින්ට වැඩිය දුකකට තමයි මාව වැටුනේ. කලින්ට වැඩිය වෙහෙසකට තමයි මාව වැටුනේ කියලා සඳහන් කරනවා. එතකොට එන්නේ ලැබෙන දේ බාර ගන්න අපි සූදානන්ද කියන ප්‍රශ්නේ විමසීම කරන්න ඕනේ. එහෙම බාර ගන්න සූදානම් නැත්නම් අන්න මොකද වෙන්නේ, අපි අර හෙඩෝනිසම් පිටිපස්සේ යනවා වගේ යනවා. මෙන්න මේ දුක මග අරින්න උත්සාහ කරනවා, සැප ලං කරගන්න උත්සාහ කරනවා. නමුත් ඇතර මේ ප්‍රතිපදාව අන්න අර පැමිණි දුක බාර ගන්න පුළුවන්ද කියන පරීක්ෂණයක් නැවත නැවත සිද්ධ වෙනවා. දැන් පහුගිය දවසක කෙනෙක් ආවා. කෙනෙක් ආනකො ඇවිල්ලා අන්න දවස් දෙකක් යනකොට දනි සමාරුවක්, වෙහෙසක්, පීඩාවක්. ඉතින් ටික දවසක් කොරග ගහින්දියා කොහොම හරි ඉඳලා කියනවා ස්වාමීනාස මට දෙවැනි දවස එනකොට දනි සමාරෝ හොඳටම වැඩි වුණා. ඉතින් මම කල්පනා කර කර ඉඳියේ ගිහිල්ලා හොඳ කරගෙනවත් එනවද කියලා. නමුත් අන්න හාමුදුරුව එක දවසක් කිව්වා මොකද්ද සෝන ස්වාමීන් වහන්සේගේ ලේ වැකුණු සක්මනක් ගැන. සෝන ස්වාමීන් වහන්සේ අන්න සපත්තු සෙරප්පු නැතුව ගිහි කාලේ ඇවිදලවත් පුරුදු කෙනෙක් නෙමේ. එතකොට අන්න ඒ වගේ කෙනෙක් පැවිදි වෙලා අන්න සපත්තු සෙරප්පු ඇතහැරලා දාලා අන්න සක්මන් කරනවා. ඉතින් සක්මනේ යටිපතුල් පැලිලා ලේ එන ගානට සක්මන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සක්මන දැකලා අහනවා කාගේද මේ සක් මොකද්ද මේ වෙලා තියෙන්නේ මෙතන හරක් මරලා වගේ කියලා විමසීමක් කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා නෑ නෑ මේ භාග්‍යවතුන් වහන්සේ මේ සෝන හාමුදුරුව සක්මන් කළා යටිපතුල් පැලිලා. අන්න එතකොට කියනවා ඔය වීරිය සමබර කරන්න කියලා උපදේශ දෙන්නේ අනිත් පැත්තට. කොහොමරි මේ තැනත්තා කියනවා අන්න මේ විදිහේ කතාවක් කියවුණා මොකක් හරි කතාවක් අතරතුර. ඉතින් ඒක ඇහුවා මට හිතුණා යකෝ මගේ මේ පොඩි ධනි සමාරුව හින්ද මං ගෙදර ගිහිල්ලා හරියනවද, ඒ වෙනුවට අන්න මට පොඩ්ඩක් ඊට වැඩිය වීරයෙන් දරාගෙන ඉන්න හැකියාවක් ඇති කරගන්න ඕනි කියලා මම ඉවසගෙන ඉඳියා කියලා කියනවා. අන්න එහෙම ඉවසීමක් ඇති කරගත්තොත් මේ ප්‍රතිපදාවේ ඉදිරියට ගමන් කරන්න පුළුවන්. මොකද ඔය එන්නේ එකක්වත් නොආ යුතු දේවල් නෙමෙයි. අනිවාර්යෙන් එන්න ඕනේ දේවල් එකක්වත් නැහැ. නොආ යුතු දුකක් අපිට ඇවිල්ලා. නොවිය යුතු සිදුවීම් එකක්වත් අපිට වෙලා නැහැ. ඒ වෙනුවට ඔය සිදුවීම් අනිවාර්ය වෙයි විය යුතු දේවල්. අනතුරු කියලා જાතියක් මේ ලෝකේ නැහැ. අන්න ඒ ලැබිච්ච දේ බාර ගන්න සූදානන්ද. එහෙම බැරි වුණොත් එක්තරා විදිහකට අපිට කියන්න පුළුවන් මේ ප්‍රතිපදාවේ අයන්න අයන්නවත් තෝරන්න තාම දන්නේ නැහැ. මොකද්ද අන්න තමුන්ට ලැබිච්ච දේ බාර ගන්න සූදානම් නැත්තම්, තමුන්ගේ දිහාවට ආපු දුක බාර ගන්න සූදානම් නැත්තම්. එතකොට ඒක වෙහෙස දනවන සුළුයි, වෙහෙස දනවන සුළුයි. කාටවත් දුකක් පීඩාවකින් පහසුවක් ලැබිලා නැහනේ. අපි හිතමු කෙනෙක් අපිට නපුරු වචන කියනවා. එහෙම නැත්නම් ඒ පැත්තේ වේදනාවක් පීඩාවක් ඇති වෙලා එනවා. එතකොට ඒ වගේ අවස්ථාවක වෙහෙසයි, වෙහෙසයි. මේක නැති වුණා නම් පහසුයි, මේක තියෙනකොට මට අපහසුවක් තියෙනවා කියන අදහස දකින්න පුළුවන්. නමුත් අපිට මේක දරාගෙන මේ පැමිණි දුක බාරගෙන කටයුතු කරන්න පුළුවන්ද කියන විමසීම තමයි නැවත නැවත තියෙන්නේ. එහෙම කටයුතු කරන්න අපි සූදානමක් නැත්තම් අන්න පැමිණි දුක බාරගන්න අපේ සූදානමක් නැත්තම් අපි ගොඩක් වෙලාවට අමුතු ආතතිගත වෙහෙසක් පීඩාවක් දරාගත්ත පිරිසක් බවට පත් වෙනවා. අන්න ඒක නිසා හැම වෙලේම බලන්න මේ මම මේ ලැබිච්ච අවස්ථාව බාරගන්න සූදානම්ද, මේ පැමුණුණු කෙනා එක්ක ගමන යන සූදානම්ද. එහෙම නැත්තම් මොකද වෙන්නේ, අන්න නැවත නැවත අපි වෙන කෙනෙක් පිළිබඳ විමසීමක් කරනවා. දර කතාවක තියෙන්නේ එන මිනිස්සෙක් මඩ වගුරක තමුන්ගේ කරත් එක්කම ගිහිල්ලා එරිලා ඉන්නවලු. එරිලා ඉන්නකොට අනේ දෙවියන්ට යාඥා කළා කියනවලු. අනේ දෙවියන් වහන්සේ මාව බේරගනි. දේව පියාණන් මාව බේරගනි. එතකොට ඔන්න කොහෙද යන මිනිස්සෙක් ඇවිල්ලා ඇහුවලු. මේ මොකද ඔහෙට උදව්වක් එහෙම ඕනේද? නෑ තමුසේ යනවන්න. දෙවි දේව පියාණන් මාව බේරගනි. ඊට පස්සේ අහක යන ගොනෙක් නිකන් ඇවිල්ලා බැලුවලු. මේක නිකන් අදින්න වගේ. ඌවත් එලෙව්වලු නෑ නෑ දේව පියාණන් මාව බේරගනි. ඊට පස්සේ අසරුවෙක් පිට යන මිනිස්සෙක් නැවතිලා ඇහුවලු. මුකුත් පිහිටක් අවශ්‍යද? නෑ නෑ දේව පියාණන් මාව බේරගනි. මම දේව පියාණන්ට මෙච්චර සද්ධාවකින් මගේ ජීවිත කාලේ ගත කරලා තියෙනවා. ඉතින් ආවේ නෑලු. ආවේ නෑලු. ඉතින් මොකද කිව්වේ? අන්න ඉතින් එහෙම ගිලිලා ගිහිල්ලා මඩ වගුරේ ගිලිලා ගිහිල්ලා මැරිලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා හම්බුණාලු දේව පියාණන්. ඉතින් ලොකු චෝදනා පත්‍රයක් ගිහිලි ඉදපත් කළා. ඔබ වහන්සේ මාර පොරක්නේ මේ විදියට මම මෙච්චර මේ මගේ ජීවිත කාලේම ඔබ වහන්සේ ගැන සද්ධාවෙන් කල්ගත කරා. ආවේ නෑනේ මගේ පිහිටට කියලා. එතකොට කියනවා ලෑ අයියා කො තුන් දෙනෙක් මේ එව්වේ. උඹ එකක්වත් බාරගත්තේ නෑනේ. දේව පියාණන් තමයි බලනකොට අර තුන් දෙනා එවලා තියෙන්නේ. ඉතින් ඔය වගේ දෙයක් හරිම උත්ප්‍රාසයක් දනවන දෙයක්. අන්න මේ ලැබිච්ච අවස්ථාව මග ඇරලා අපි වෙන දෙයක් හොයනවා නම් ආපු පුද්ගලයා මග ඇරලා අපි වෙන කෙනෙක් අපේක්ෂා කරනවා නම් අන්න ඒක මේ ප්‍රතිපදාවත් එක්ක යම් කිසි විදියක හරස්වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක ලං කරගන්න බෑ අර කේවල පරිසුද්ධියක් හොයාගෙන යනවා නම්. අපි හිතමු යම් කිසි විදියක මේ විදියටම මේ වැඩේ වෙන්න ඕනේ. ඉරක් අඳිනවා නම් කෙලින්ම ඇඳෙන්න ඕනේ. ඇද වෙන්න බෑ. තීන්ත ගානවා නම් මුකුත් ඉරි නැතුව තියෙන්න ඕනේ. ඉරි තියෙන්න බෑ. අන්න ලෝකේ මට්ටම් කරන්න යන කට්ටිය සෑහෙන වෙහෙසක් පීඩාවක් තමුන්ටත් වටපිටාවටත් රැස් කරගන්නවා. මොකද්ද මන් දන්නේ මට නම් එදා ඉඳලම තියුණ නැති දෙයක්. සාමාන්‍ය කාමරේ උනත් නිකන් ආස් කරලයි හැඩි වෙලයි අතර නිකන් අතරමැද ගතියක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. දැනට උනත් එහෙම තමයි නිකන් හැඩි වෙලාද අස් කරලාද කියලා හිතාගන්න බැරි විදියට තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඉඳලා හිටලා පිළිවෙලක් කරගන්නවා. පිළිවෙලක් කරාට මොකද පවවදා වෙනකොට ආපහු අර ඇදී මතු වෙලා ඇවිල්ලා තියෙනවා. ඉරක් ඇඳත් කවදාවත් කෙලින් ඇඳ ගන්න හැකියාවක් නැහැ. මේ රූල් තියෙන පොත්වල අකුරු ලියනවා රූල පනලා ඇදේට තමයි යන්නේ. තේසර ගුරුවරයා අහනවා මේ මේ රූල් දෙක පේන්නේ නැද්ද? මේ ඉරි දෙකක් යන්නේ හීනියට දෙපැත්තේ. ඒක පේන්නේ නැද්ද? පේනවා නම් තමයි. නමුත් ඒක ඇතුලේ හිටින්නේ නැහනේ. ලිය වෙනකොට එළියට පයින්නවා. එහෙම අකුරු ලියන්න හැකියාවක් නැහැ. හැකියාවක් නැහැ. සමහර උ බලලා අහනවා දැන් ඔය ලිව් එක කියව ගන්න පුළුවන්ද? ආ මට පුළුවන්. ඒකින්ද ඔයා කරදරයක් කරගන්න එපා. මගේ අකුරු මට කියව ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහේ දෙයක් තමයි එදා ඉඳලා තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් අර විදිහේ ලෝකේ මට්ටම් කරන ගතියක් තියුණා නම් මම දන්නේ හරි වෙහෙසක් උපදින්න හේතු වෙන්න ඉඩ තියුණා. ඉතින් මේ එහෙම ගති තියෙන කට්ටිය මෙතන අහගෙන ඇති. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරලා බලන්න මේක නිසා මට යම් කිසි විදියක වෙහෙසක් පීඩාවක් මතුවෙනවද? මේ වෙහෙස පීඩාව මට යම් කිසි විදියක මේ ලැබිච්ච අවස්ථාව බාර ගැනීම තුලින් කරන්න පුළුවන්ද? ආපු පුද්ගලයා එක්ක යන ගමනින් කරන්න පුළුවන්ද කියලා විමසීමක් කළා බලන්න. එහෙම නැත්නම් අපි නිකන් අර OCD කියලා තියෙන්නේ. Obsessive Compulsory Disorder. නිකාං වෙහෙසක් හදා ගන්නවා. නිකාං වෙහෙසක් හදා ගන්නවා. ඒක ඉතින් යම් කිසි විදියක පරිවර්තනයක් ජීවිත පරිවර්තනයක් තුලින් තමයි අඩු කරගන්න වෙන්නේ. ඉතින් ඒගොල්ලොන්ට මොකද තියෙන්නේ? අන්න යනවා නම් මේ පොළවේ තියෙන ටයිල් වල ඉරි පෑගෙන්න බෑ. ටයිල් කැටේට විතරයි කකුල තියන්න පුළුවන්. ඉරි පෑගුණොත් ආපහු මුලට ගිහිල්ලා ආපහු එන්න ඕනේ. මම යන පැත්තේ පාරේ රතු පාට වාහනයක් එහෙම තියුණොත් ඒ පැත්තෙන් යන්න බෑ. පාරේ එහා පැත්තෙන් මාරු වෙලා රතු පාට වාහනේ මග ඇරලා තමයි ආපහු මේ පැත්තට එන්න වෙන්නේ. ඊළඟට මගදී මේ වගේ දෙයක් හම්බුනොත් ඒක බාදයි. ඒ ගමන යන්න බෑ. ඒගොල්ලෝ මේ හිතලා කල්පනා කළා නෙමෙයි, ඇත්තටම වෙහෙසක් එනවා ඒගොල්ලන්ට. ඇත්තටම පීඩාවක් එනවා. අහිංසකයි, නමුතු දුකක් පීඩාවක් ඇතුලින් හදා ගන්නවා. ආහාරයක් ගන්නවා නම් ගෙදර භාජනයක මමම හොදගත්ත භාජනයක මිසක් ගන්න බෑ කියලා අමුතු වෙහෙසක් පීඩාවක් හදා ගන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට දෙන අවවාදේ තමයි තමුන්ට අර අකමැති කියලා හිතෙන, අපහසුයි කියලා හිතෙන දේවල් පොඩ පොඩ දවසට පොඩි කට ගානේ කාලා බලන්න, පොඩ පොඩ කරලා බලන්න. අන්න එතකොට මේ විදිහේ තැනක ඉන්න එක අපහසුයි, පොඩ්ඩක් කියලා නැවතිලා ඉඳලා බලන්න. වෙන භාජනයක කන එක අමාරුයි, එක කටක් හරි වෙන භාජනයක කාලා බලන්න. මේ විදිහට ඉරි පෑගෙන එක අමාරුයි, එක ඉරක් පාගලා ටිකක් වෙලා ඉඳලා බලන්න. ඔන්න විදිහට අනර තමන්ගේ අර කම්ෆර්ට් සෝන් එකෙන් පොඩ්ඩක් අඩියක් පිටට තියන්න කියලා අන්න යම් කිසි විදිහක අදහසක් ගෙන හැර දක්වනවා. ඒ අඩිය ටික ටික අඩි දෙකක් අඩි තුනක් කරන්න, ටික ටික ඒ විදිහ වෙනසක් ඇති කරගන්න කියලන විමසීමක් පරීක්ෂණයක් ඒගොල්ල ඉදිරියේ තියෙනවා. ඉතින් හරි වෙහෙසයි, හරි අමාරුයි. නමුත් අන්න ටික ටික තියෙනවා අන්න සඳහන් කරනවා. අද රතුපාට කාර් එකක් දැක්කා, මට අච්චර වෙහෙසක් ආවේ නැහැ. අද එනකොට මේ විදිහේ ඉරක් පෑගුණා, මම මේක දරාගෙන කොහොම හරි ආවා කියලා අන්න ඒගොල්ලෝ යම් කිසි වෙනසක් දකිනවා. ඒගොල්ලන්ට ඇත්තටම අර විදිහේ අර හිත තුලින් හදාගත්ත මතවාද ටික කැඩිලා බිඳිලා ගියාම ඒගොල්ලන්ගේ දවස අඳුරුයි. මේ විදිහේ දෙයක් වුණොත් අන්න අසුබ ලකුණක්. එතකොට අද දවසේ මට මොකක් හරි කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. කාමරයෙන් එළියට යනකොට ස්විච් එක 15 බාරක් ඔන් ඔෆ් කරලා ගියේ නැත්තම් අන්න මගේ පවුලේ පිරිසට කරදරයක් වෙන්න පුළුවන් කියලා ඔන්න ඔය වගේ අදහස් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් ඇත්තටම අමුතු දුකක් වෙහෙසක් පීඩාවක් විඳිනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට අන්න ටික ටික යම් කිසි විදිහක වෙනසක් ශක්තියක් දියුණු කරගන්න කියන යම් කිසි අදහසක් තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට අන්න මේ පැමිණි දේ බාර ගන්න අපි සූදානම් නැද්ද? පැමිණි දේ කෙනත් එක්ක ගමනක් යන්න සූදානම් නැද්ද? නැ විශේෂයෙන් පැවිද්දෝ විදිහට අන්න අද ඉන්න එක නෙමෙයි හෙට ඉන්නේ. එන එකත් දවස් දෙක තුනකට වැඩිය රැඳෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට ඇවිල්ලා ආයෙන ඔයා මේ වැඩේ කරන්න මෙන්න උපකරණ ටික මෙන්න වෙන්න ඕනි විදිය මෙන්න මේ ආකාරයෙන් තමයි විය යුත්තේ කියලා ඔන්න පළවෙනි දවසේ පෙන්නනවා. අන්න දෙවනි දා බලනකොට ඒ මනුස්සයා නැහැ. දැන් ආපහු අලුතෙන් කෙක් අරන් ගිහිල්ලා කියන්න ඕනේ, ආ මෙන්න ආයුධ ටික මෙන්න මේ විදියට කරන්න ඕනේ, මෙයාව එක්කගෙන යන්න කියලා ඔන්න ඔය විදියට කරනවා. ආපහු තව දවස් දෙකකින් බලනකොට අරකට නැහැ. ඉතින් අර යාම ඉන්න ඕනේ, යාලවුවම මේ වැඩේ වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වුණොත් කවදාවත් නොකිරෙන වැඩක්. ඉතින් මං කරන්නේ මොකද? සාමාන්‍යයෙන් ආ ඉස්සෙල්ලා නිකන් අර රෆ් මොකක් හරි කොටුවක් ගහ ගන්නවා. ආ මේ කොටුව ගහලා යන්න ගොයා කියලා කියනවා. ඊට පස්සේ ආපහුගේ අලුත් කෙනෙක්ට කියනවා, දැන් මේ කොටුවක් ගහලා තියෙනවා, මේක හැබැයි මේ පේනවනේ නිකන් ඇදයිනේ, මේ හැමතැනටම ඇදයි. ආ සොයින්නස මම මේ ඇද ටික කෙලින් කරලා දෙන්න. ඊට පස්සේ ඔන්න ඇද ටික කෙලින් කරලා ඒ මනුස්සයා යනවා. ඊට පස්සේ ආපහු කියනවා, දැන් මේ කොටුව තියෙනවනේ, මේක මේ සක්මන් මලු වල පළලට මේ තීරු බෙදුන නම් හොඳයි නේද? එතකොට කට්ටියට සක්මන් කරන්න හිතෙන්න පුළුවන්. ඔන්න තව මනුස්සෙක් ගාහින තීරු බෙදමු කියලා ඔන්න තීරු බෙදලා යනවා. තව කෙනෙක්ට කියනවා, බලන්නකො මේ සක්මන් මලු ටිකක් හදලා වැලි නම් නැහැ තමයි. හසුවයින්නස මම වැලි ටිකක් ගෙනහල් දාන්න. ඉතින් අර පළවෙනි මනුස්සයාම කොටු හදලා, පළවෙනි මනුස්සයාම තීරු බෙදලා, පළවෙනි මනුස්සයාම වැලි දානකම් බලා ඉන්දියානම් කවදාවත් හැදෙන සක්මනක් නෙමෙයි ඒක. අන්න ඇදේට හරි ගමක් නැහැ. අන්න කොටුවක් ගහලා ඵලයක්. ඇදේට හරි ගමක් නැහැ. තීරු ටිකක් බෙදලා අන්න ටික 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 යන ගමනක් තියෙනවා. එතකොට සමහර විට අර කේවල පරිසුද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අමාරුව අපහසුව තියෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරනවා අන්න ලැබිච්ච අවස්ථාවේ ඒ ලද කෙනා එක්ක ඒ ආපු කෙනා එක්ක ඒ ගමන යන්න. එහෙම යනවා නම් අන්න ටික 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 වැඩක් වෙන්න පුළුවන්. අර යාළුව දෙන්නෙක් ඉඳියලු අන්න එක කාමරේ අවුරුදු ගණන ජීවත් වෙලා ඊට පස්සේ උදේට හැමදාම එක්කෙනෙක් අනිත් කෙනාට බිත්තරයක් ඔම්ලට් එකක් දාලා දෙනවලු. ඉතින් කොහොම හරි මොකකට හරි එකකට අවුල් වෙලා එකෙක් පික්නික් විලා ගිහිල්ලා ගියාට පස්සේ ඔන්න දැන් අලුත් රූම් මේට් කෙනෙක් ඇවිල්ලා දැන් එයාත් අර විදියට උදේට දැන් මේ යාළුවට සලකනවා. හැබැයි එයා දාන්නේ ඔම්ලට් වෙනුවට අන්න බුල්සයි. ඉතින් දැන් අර පිට වෙලා ගියපු එකා කල්පනා කර කර මේක දිහා බලාගෙන ඉඳලා දවසක් අහනවා, දැන් ඔයා ඉස්සර ඔම්ලට් නිකා කා ඉඳියේ, දැන් මේ අලුත් කෙනාගේ බුල්සයි කන්න යන්නේ මොකද? එයා එක්ක මේ විදියට ලඟ වෙලා කටයුතු කරන්නේ මොකද කියලා අන්න මහා චෝදනාවක්. එතකොට මේ තැන ඇතගෙන දැන් ඔයාගේ බිත්තර නෑනේ, ඔයා දැන් ඔයාගේ බිත්තර ටික අරගෙන ගියානේ, දැන් එහෙනම් දැන් කෙන්දිරි ගන්න එපා. ඔයා ඔම්ලට් අරගෙන ඔයා යන්න ගියානේ, එහෙනම් දැන් කෙන්දිරි ගන්න එපා. එහෙනම් දැන් ලැබිච්ච දේ බාර ගන්න වෙනවා. ඔයාම තමයි අන්න ඔයාගේ ඔම්ලට් එකත් අරගෙන පිට වෙලා ගියේ. ඔයාට කවුරුත් යන්න කිව්වෙත් නැහැ. යාට ඒ විදිහේ බලපෑමක් ආවෙත් නැහැ. ඔයාම පිට වෙලා ගිහිල්ලා ඔයාම දැන් කෙන්දිරි ගන්නවා කියලා මේ විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් එන්නේ වගේ අමුතු යථාර්ථයක් මේ වටපිටාව තුල තියෙනවා. අපි ඇස් අරගෙන ඉඳියොත් අපිට පේනවා මේ විදිහේ අවස්ථාවකදී කොහොමද කටයුතු කරන්න ඕනේ, මේ ඉදිරිපත් වෙච්ච අවස්ථාවත් එක්ක මම ගමන් කරන්නේ කොහොමද, මේ ගමන යන්නේ කොහොමද කියන විමසීම අපිට නැවත නැවත කරන්න සිද්ධ වෙනවා. ඒ ලැබිච්ච අවස්ථාව බාරගෙන යනවා නම් හරිම පහසුයි. දැන් පහුගිය දවසක ළමෙක් ආවා, ගොඩාක් නිකන් වෙහෙසකින් පීඩාවකින් තමයි ඇවිල්ලා විකාර වෙලා වගේ කල්පනා කර කර ඉන්නවා. ඊට පස්සේ මොකද මේ කියලා විමසීමක් කරාම අන්න කියනවා, මම තනියෙන් මේ විදියට ආනාපාන සති භාවනාව කරා, නමුත් දැන් මට ඒ හුස්මට අවධානය තියන්න බෑ, ඒ වෙනුවට මගේ අවධානේ ඇදිලා ඇදිලා යන්නේ මෙන්න මේ හිස තුලින් ඉදිරිපත් වෙන අමුතු තදවීමක් වගේ දෙයකට. ඒ තදවීම ටිකක් කළ යනකොට අමුතු කම්පන චංචලයක් බවට පත් වෙනවා. ඉතින් මට මේක නිසා පුදුම වෙහෙසයි. මම ඊට පස්සේ වෙන භාවනා උපදෙස් දෙන ගුරුවරයෙක් ගාවට ගියා, ගිහි කෙනෙක් ගාවට. එයා කිව්වා මට මේකට උත්තරයක් දෙන්න හැකියාවක් නැහැ කියලා. එයත් ප්‍රතික්ෂේප කරා. ඉතින් මම මේ බොහොම අමාරුවෙන් මේ හොයාගෙන ආවේ කියලා කියනවා. මොකක්ද දන්න ලද දේ බාරගන්න සූදානමක් නැහැ. සිහිය කියන දෙයට ඡන්ද දෙන්න සූදානමක් නැහැ. ඒ වෙනුවට එයා හොයනවා හුස්මක්. හුස්මට ඡන්ද දෙන්න උත්සාහයක් ගන්නවා. හුස්මම හොයන්න උත්සාහයක් ගන්නවා. ඉතින් අපි පුළුවන් තරමට ප්‍රකාශ කරා මොකද්ද, හරි දැන් ඕක සිහියනේ අපි පුරුදු කරන්නේ. සිහියට ඕන දෙයක් සාධාරණයි. හුස්මක් ඉදිරිපත් වෙනවා නම් ඒකත් සාධාරණයි. තදවීමක් ඉදිරිපත් වෙනවා නම් ඒකත් සාධාරණයි. එහෙම නැත්නම් ভাইබ්‍රේෂන් එකක් ඉදිරිපත් වෙනවා නම් ඒකත් සාධාරණයි. ඒ සාධාරණ බව බාරගන්න ඉදිරිපත් වෙච්ච දේත් එක්ක යමු. ඔය තදවීම තියෙනකන් අනිවාර්ය සිහිය පිහිටලා තියෙනවා. ඔය ভাইබ්‍රේෂන් එක තියෙනකන් අනිවාර්ය සිහිය පිහිටලා තියෙනවා. ඉතින් කොච්චර දෙයක්ද හිතේ කෙලෙසයක් නැහැ. ඒ වෙනුවට මම මේ විදිහේ සිහියක් හිත තුල වඩනවා. රාග, ද්වේෂ, මෝහ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වෙනුවට සිහියක් පුරුදු කරනවා. ඉතින් ඒක කොච්චර වටිනාකමක්ද? දවස පුරාම ඔය තදවීම තියෙනවා නම්, දවස පුරාම ඔය ভাইබ්‍රේෂන් එක තියෙනවා නම්, ඒක අපිට දවස පුරාම සිහියෙන් ඉන්න හේතුවක් වෙනවනේ කියලා සඳහන් කරා. එතකොට මේ තැනත්ත කියන්නේ නිදිය ගන්නත් බෑ, නිදිය ගන්න ගියාමත් ඒක එනවා. මම පෞගිය සති දවස් කීපයවම නිදිය ගත්තේ නෑ කියලත් කියනවා. ඉතින් නිදිය ගන්න ගියත් ඒක තියෙනවා නම් අනේ ඒකටම සිහිය යොමු කරගෙන ඉන්න පුළුවන්නේ කියලා කියනවා. ඉතින් කොහොම හරි ඔක බාරගෙන, අදහස බාරගෙන ගිහිල්ලා අන්න පහුවදා ඇවිල්ලා කියනවා, මොකද්ද සාහින්නාසාර කතා කරලා ගියා විතරයි අර කතාවෙන් පස්සේ අර ভাইබ්‍රේෂන් එක තියුනේ නැහැ. ඒක දැන් මට දැනෙන්නේ නැහැ. ඊරේ හොඳට නිින්දත් ගියා. මම දැන් ගොඩක් පහසුවකින් විවේකකින් කල්ගත කරනවා කියලා සඳහන් කරනවා. මොකද අන්න අර කතා මාත්‍රේ පමණින්ම අර හිත තුල තියුණ අදහස වෙනස් වීම පමණින්ම අන්න එයාට පහසුවක් ඇවිල්ලා තියෙනවා. අර විදිහට වේසක් පීඩාවක් කියන දේ බාරගත්තා නම් බාරගත්ත පමණින් ඉවරයි. අපි ඕක පිළිබඳ සටන් කරන්න, වෙනස් කරන්න යන තාක්කල් අපිට පුදුම විදිහේ වෙහෙසක්, දුකක් ඇති වෙනවා. ඒ ලද දේ බාරගන්න සූදානම් නැති නිසා. නමුත් බාරගත්තොත් බාරගත්ත පමණින්ම ඒ දේ එච්චර පීඩාවක් කරන්නේ නැහැ. සමහර විට ඒ බාරගත්ත ඒ අදහස වෙනස් වීම පමණින්ම ඒ දේෙන් දැනුණු පීඩාව නැති වෙලා යනවා. ඒක වෙනස් වෙලා යනවා. මේ විදිහේ බාර ගැනීමක් කරන්න පුළුවන් නම් අපි යන්න අර මේ ප්‍රතිපදාවට බැසගත්තෝ වෙනවා. මොකද්ද? මෙන්න මේ දුක කියන එක නැති කරන්න යන්න එපා. වෙහෙස පීඩාව කියන එක නැති කරන්න යන්න එපා. ඒ වෙනුවට මේ ජීවිතයේ පවතිනකන් යම් කිසි ඝර්ෂණයක් තියෙනවා. බුදු වෙලාවත් ওই ඝර්ෂණේ නැති වෙන්නේ නැහැ. ඒක නිසාම තමයි අර රහතන් වහන්සේ කෙනෙක්ට, බුදු කෙනෙක්ට අන්න පරිනිබ්බාන දෙකක් පනවනවා. ඒ බෝධිය මුලදී ලබාගත්තේ එක පරිනිබ්බානයක්. තාමත් අර ඝර්ෂණයක් තියෙනවා. තාමත් කය පැවැත්වීමේ වෙහෙස තියෙනවා. තාමත් අර විදිහට නොයෙකුත් හිතිවිලි අදහස් ඔළුවට ගලාගෙන එන්න පුළුවන්. අන්න මරණෙන් මත්තේ තමයි නියම පරිනිබ්බාණය. අන්න මරණෙන් මත්තේ තවදුරටත් ඝර්ෂණයක් නැති වෙලා යනවා. තවදුරටත් හිතිවිලි ප්‍රශ්නයක් නැති වෙලා යනවා. එතකොට මේ සමහරු මේ භාවනාවක් කියලා කතා කරන්නේ මේ 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 අමුතු විදිහේ අර රහත් වෙලාවත් බේරන්න බැරි සැනසීමක් ගැන. මොකද්ද? මම භාවනා කරනකොට හිතවිලි එනවා. හිතවිලි එන්න බෑ මම භාවනා කරනකොට කියලා සඳහන් කරනවා. ඒක වෙන්නේ රහත් වෙලත් ඉතුරු ජීවිත කාලය ගත කළා අන්න මරණයෙන් පස්සේ නම් ඒ ප්‍රශ්නේ විසඳෙනවා. එහෙම නැත්නම් ওই හිතක් තියෙනකන් හිතවිලි එනවා. ශරීරයක් තියෙනකන් ඒ තුල ඝර්ෂණයක් තියෙනවා. අන්න ඒ ලද දේ, ඒ ඉදිරිපත් වෙච්ච දේත් එක්ක ටික ටික මේ ප්‍රතිපදාව වඩ아가න යන ක්‍රමයක් තමයි තියෙන්නේ. දැන් සමහරු කියනවා මොකද්ද මේ පාරේ වාහන, ත්‍රිවිල් කාර්යෝ, බයිසිකල් කාර්යෝ, ලයිට් කණු නැත්තම් මට හොඳට ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒක පුදුම කතන්දරයක්නේ. පුදුම ඩ්‍රයිවර් කෙනෙක්නේ. එහෙම ඉතින් මුකුත් නැත්තම්, එහෙම බාධක නැත්තම් ඉතින් කාට කාටවත් ඩ්‍රයිව් කරන්න පුළුවන්. කවුරු කවුරුත් ඩ්‍රයිවර්ලා තමයි. නෑ අර බාධක ටික තියෙන්න ඕනේ. ලයිට් කණු කීපයක් තියෙන්න ඕනේ. බයිසිකල් කාර්යෝ ටිකක් ඉන්න ඕනේ. ත්‍රිවිල් අර යූ ටර්න් ගහන ත්‍රිවිල් කාර්යෝ ටිකක් ඉන්න ඕනේ. පයින් එහෙම මේ පයින් කට්ටියක් ඉන්න ඕනේ. වාහන පේලියක් එන්න ඕනේ. ඒ අතරින් මට මගේ ගමන යන්න පුළුවන් නම් අන්න රියදුරාගේ ශිල්පය. එහෙම නැත්නම් අන්න වෙහෙස වෙවි කල්පනා කර කර ඉන්නවා පාර පුරාවට ලයිට් කණු. පාර පුරාවට බයිසිකල්, මිනිස්සු, ත්‍රිවිල්. මගේ ගමන යන්න විදිහක් නැහැ. ඒ වෙනස බාරගත්තොත් අන්න යා අමුතුම ශිල්පයක් ඇති කරගන්නවා. මොකද්ද මේ කරදර බාධක අතරේ හප්ප ගන්නේ නැතුව, අනතුරක් නැතුව යන ගමන තමයි ශිල්පය. ඒ විදිහ ශිල්පයක් මට තියෙනවාද කියන පරීක්ෂණයක් අපිට නැවත නැවත උදා වෙනවා. කැමති වුණත් අකමැති වුණත් නැවත නැවත දකින්න පුළුවන්. ඉතින් අවස්ථාවලදී විමසලා බලන්න මම මොන විදිහටද මේ දේවල් බාරගන්නේ, මොන විදිහටද මේ දේවල් පිළිබඳ කටයුතු කරන්නේ. ඒ දේවල් බාර ගන්න බාර ගන්න අන ශිල්පයක් ශක්තියක් මතු වෙලා එනවා. අපි නවතිනවා නම් අපිට මග මග හමු වෙන හැම බාධකයක් ගාවම නවතිනවා නම් ඒ බාධක ඉවත් කරන්න බාධක නැති කරන්න කල්පනා කරනවා නම් කවදාවත් ගමනක් නම් වෙන්නේ නැත. ගමනක් නම් කරගන්න හැකියාවක් නැත. මොකද හේතුව අන්න මොකක් තියුණත් ගලක් මුලක් මොක තියුණත් එතන නවතිනවා. නවතිලා ඒක ගැන කල්පනා කරනවා ඒක අයින් කරන්න උත්සාහ කරනවා. ඉතින් ගමනක් වෙන්නේ විදිහක් නැහැනේ. ඒ වෙනුවට අන්න ගල් මුල් තියේවා. දැක්කේ නැහැ වගේ ගියා නම් අන්න අර ගල් මුල් වලට උඩින් තමයි අපේ ගමන තියෙන්නේ. ඝර්ෂණය අඩු ගමනක් තමයි අපිට තියෙන්නේ. ඒකනේ අර කියන්නේ නිකන් කුරුල්ලෝ කියපු පාරවල් වගේ අපි ආ පාරවල් අල්ලන්න බැරිය.
ලංකාවට හත්ක කරන්ට් එකක්
යනවා. ඔව් නෝ. අපේ ඇහෙනවද?
ඇහෙනවද ස්වාමීන් වහන්සේ? මම හිතුවා ඔබ වහන්සේට මේ කරන්ට් කැපුවා හරි මොකක් හරි කියලා.
එහෙ දේනවා එහෙම අවුලක් එනවා යනවා. හරි. කොතෙන්ට එනකන් ඇහුණාද අන්තිමට?
අන්තිමේට ඇහුනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කිව්වේ මේ වෙහසක් එන එතනින් තමයි ඇහුනේ අන්තිමේට නැවතුනේ.
මොකද්ද?
වෙහසක් එන වෙනවා කියලා කිව්වේ එකෙන් තමයි නැවතුනේ අන්තිමේට. ඊට පස්සේ අපි අර කතාවට ගියා මේ ඔබ වහන්සේ ලයිට් නැතුව කියලා.
හරි. ඒතරතර නම් මාදි කමක් නැහැ. අපි කරගෙන යමු. හොඳයි. එතකොට ওই විදිහට ඒ ලැබිච්ච දේ බාරගෙන ඒකත් එක්ක කටයුතු කරන්න පුළුවන් නම් යන්න එතකොට මොකද වෙන්නේ? ඒ 아무තු ගමනක් 아무තු ඉදිරියක් අපිට යන්න පුළුවන්. එහෙම නැත්නම් හැම වෙලේම ඉතින් නැවති නැවති වෙහෙස වෙවි කල්පනා කර කර තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඒකින් හින්දා අන්න අර ගමනේ බාධක කරදර තියෙන්න පුළුවන්. ඒවා දැකේ නැහැ වගේ අපේ ගමන අපි යනවා නම් කෙනෙක් වැරදි චෝදනා නොයෙකුත් දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා දැකේ නැහැ වගේ ඒවට අවධානයක් නැහැ වගේ දැනුවත්ව නමුත් අවධානයක් නැහැ වගේ අන්න තමුන්ගේ කටයුත්ත කරගෙන යනවා. එහෙම යනවා නම් අන්න මොකද වෙන්නේ? දන්නේම නැතුව අපි ගමන ගිහිල්ලා අපි ගියපු පාරේ අන්න අර කුරුල්ලෝ ගියා වගේ සලකුණු නැහැ කොහෙන් ගියාද කියලා අල්ලගන්න බෑ. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ මාරයට කියන්නේ උඹට මං ආපු පාරේ හුලඟක්වත් අල්ලන්න බෑ. මොකද හේතුව මම මේ විදිහ 아무තු ප්‍රතිපදාවක තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා ඒ වගේ ශක්තියක් ඇති කරගන්න පුළුවන් නම් වටිනවා. අනේ එතකොට පැමිණි දේ බාරගෙන ඒකත් එක්ක කටයුතු කිරීමක් අපිට ලං කරගන්න පුළුවන්. මේ විදිහේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. දැන් අපි අර හෙඩොනිසම් කතාවක් කියලානේ පටන් ගත්තේ. අන්න මොකද්ද? දුකෙන් ඉවත් වෙනවා සතුට හොයාගෙන යනවා. ඒ කතාව කියලානේ පටන් ගත්තේ. එතකොට එන්නේ කට්ටියම අන්න පස්සේ කාලෙක ඇවිල්ලා මෙන්න මේ විදිහේ මතවාදයක් ඉදිරිපත් කරනවා. මොකද්ද කියනවා? මේ සතුරු ಜಾති දෙකක් තියෙනවා. මොනවද ಜಾති දෙක? අන්න එක දෙයක් තමයි අපේ මේ ආසාවල් සම්පූර්ණ කිරීම තුළින් අපි යම්කිසි සතුටක් සැනසීමක් ලබා ගන්නවා. අරක ඕනේ, මේක ඕනේ, ඒක තියුණා නම් හොඳයි, මේක තියුණා නම් හොඳයි කියලා අපේ හිත තුළ යම් යම් අදහස් ඇතිවෙනවනේ. අනේ දේවල් සම්පූර්ණ කරොත් ඒ තුලින් අපිට සතුටක් මතුවෙලා ඉන්න පුළුවන්. ඊළඟට තව අදහසක් ඉදිරිපත් කරන මොකද්ද? මේ මුකුත් ඕනේ නැති බව, මුකුත් ඕනේ නැති බව තුලින් නැගෙන සතුට. අනේ ඒක කොච්චර වටිනවද? අනේ ඒ සතුට තමයි ස්ථිර. මොකද කල්පනා කරාද මට මුකුත් අවශ්‍ය නැහැ. අවශ්‍යතාවයක් මතුවෙන්නේ අන්නේ අවශ්‍යතාවය මතුවෙන්නේ නැති දේ තුලින් සතුටක් ඇති කරගන්න පුළුවන්. දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා මොනවද ස්වාමීන් වහන්සේ ඕනේ? දැන් මටත් හරි උමනාවක් තියෙනවා මොන හරි දෙයක් කියන්න. දැන් කල්පනා කරනවා කල්පනා කරනවා මොකක්ද ගෙන්න ගන්නේ? මොකද්ද ඕනේ කියන්නේ කියලා කල්පනා කරනවා. ඒ වුණාට ඔළුවට එන්නේ නැහැ. ඊට පස්සේ දවස් ගාණක් කල්පනා කරලා 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 යන්තම් හොයාගත්තා අන්න ඕනේ කියලා හිතෙන දෙයක්. මොකද හේතුව දැන් අර ඔක්කොම කබලා බින්දලා කඩලා බින්දලා දාලා තියෙන නිසා අවශ්‍යතායන් පමණකට ආවමේකට අඩු කරලා තියෙන නිසා අන්න කල්පනා කර මොනවද ගෙන්න ගන්න. කුටියකුත් තියෙනවා. කුටියක් ගෙන්නගෙන හරියන්නේ නැහැ. සිවුරු පිරිකරත් තියෙනවා. ඒක ගෙන්න්නගෙන හරියන්නෙත් නෑ. දානෙත් තියෙනවා. ඒක ගෙන්න්නගෙන හරියන්නෙත් නෑ. බෙහෙතුත් ගන්න අසනීපයකුත් නෑ. ඒක ගෙන්න්නගෙන හරියන්නෙත් නෑ. මොනවාද ගෙන්න්න ගන්නේ කියලන්න කල්පනා කරනවා. ඕක පිළිබඳ අන බුදුරජාණන් වහන්සේ කියනවා මේ පැවිද්දේට තියෙන්නේ නැති බව පිළිබඳ සුඛයක්. ගිහියන්ට තියෙන අත්ති සුඛයක්. පැවිද්දේට තියෙන නැති සුඛයක්. අන්න අර විදිහට දේවල් ඇත ඇත කීම තමයි ගිහි ජීවිතේ වටිනකම. ගිහි ජීවිතේ වටිනකම ඇවිල්ලා කියනවා අර දේ තියෙනවා මම මෙතන මේ විදිහට තමයි කටයුතු කරන්නේ මේ ආයතනේ ප්‍රධානියා තමයි මම කියලා අන්න ලොකු විස්තරයක් ගෙනහැර දක්වනවා. ඇති බව පිළිබඳ සුඛයක්. ඒක තමයි සැපේ, ඒක තමයි වටිනකම. මොකද හේතුව ඒ දේවල් වලින් තමයි ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ. පැවිද්දේට තියෙන නැති සුඛයක් අන්න මුකුත් නැත. දැන් මේ කතාව ඇවිල්ලා කියන්නේ පැවිද්දෙක් ගාවනේ. අන්න පැවිද්දට තියෙන මුකුත් නැහනේ. නැහනේ බංකොලොත්. ඈ මුකුත් වෙන්න හේතුවක් නැත. ප්‍රශ්න ඇති වෙන දේවල් නැත. එතකොට අන්න ඒ පිළිබඳ සුඛයක්. අවශ්‍යතාවයල් අඩු බව පිළිබඳ සුඛයක් තියෙනවා. ඒ සුඛය ඇති කරගත්තාම අන්න අර විදිහේ වෙහෙසක් පීඩාවක් මතුවලා එන්න තියෙන ඉඩත් අඩුයි. නැත්තම් අර රැස් කරගත්ත ටික නිසාම අන්න මොකද වෙන්නේ? ඒ තුලින් වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. අර සොක්‍රටිස්ගේ කතාවක් අපි අහලා ඇති සමහර විට. මොකද්ද? අන්න අර නගරේ පුරාවට නොයෙකුත් විසිතුරු භාණ්ඩ තියෙනවා. නගරේ හරහා ගිහිල්ලා කල්පනා කරනවා, දැන් බලන්න මේ නගරේ හරහාව මට මුකුත් අවශ්‍යතාවයක් මතුනේ නැහැ. මට මොකකටවත් ආස හිතුනේ නැහැ. මේ දේ මට තියුණා නම් හොඳයි කියලා හිතුනේ නැහැ. අන්න ඒක තුලින් කොච්චර සැනසීමක් විවේකයක් ලැබෙනවද? එතකොට අර සැප හොයාගෙන යමුයි කියන කට්ටියත් පස්සේ පස්සේ විමසලා බලලා කියන ඔන්න විදිහට සැප જાති දෙකක් තියෙනවා. මොකද්ද මේ තියෙන ගින්දරට පිදුරු දානවා වගේ දේවල් ලබා දීම තුලින් ලං කරගන්න පුළුවන් සැපේකුත් තියෙනවා. ඒ වගේම මුකුත් ඕන නැතිකම නිසා ලැබෙන සැපේකුත් තියෙනවා. එන්නේ මුකුත් ඕන නැතිකම නිසා ලැබෙන සැපේ තමයි වටිනාම සැපේ කියලා. අන්න අර විදිහට පස්සේ පස්සේ විවිධ මතවාද ඒගොල්ල තුලිනුත් මතුවලා එනවා. කියනවා බබල් රැප් එකක් අරගෙන අන්න එක බබල් එක බබල් එක බබල් එක ගානේ පුපුරෝ පුපුරෝ ඉන්නවා. ෂා කොච්චර ජොලියක්ද බලන්න පොඩි එකෙක්ට බබල් රැප් එකක් හම්බුනාම. ඒක කොච්චර සතුටු වෙනවද ඒ පොඩි දෙයින්. අන්න ඒ වගේ බබල් රැප් එකක් අරගෙන පුපුරෝ පුපුරෝ ඉන්නවා දවස පුරාවට. අන්න ඒ ක්‍රියාවේ දිලා ඉන්නවා. අන්න ඒක තුලින් ලැබෙන සතුට. එහෙම නැත්නම් අර තේ එකක් වෙන දබොන මේ විදිහට නැතුව අන්න මොකද්ද? ටී සෙරමනි එකක්. ජපනිස් ටී සෙරමනි කියන්නේ. එහෙම නැත්නම් සෙන් ඇන් ටී කියන්නේ. අන්න ඒ විදිහට මේ තේ බීම භාවනාවක් වගේ ග්‍රීන් ටී එකක් අන්න පානය කරනවා. ටිකෙන් ටික ටිකෙන් ටික රසකුත් නෑ මේකේ. දන්නවනේ ඉතින් ග්‍රීන් ටී බීපු කට්ටිය ඇතිනේ උන් තරම් රසකුත් නෑ. ඒ වුණාට බොහෝම අවධානෙන් ඒකට මේ දිලා ඒකටම කැප වෙලා අන්න ග්‍රීන් ටී බොනවා. මම මේ දවස්වල ලොකු පෝච්චියක් තියාගෙන ලස්සන නිකන් අර අර මැතිරුවාම භූතයෙක් මතුවෙන විදිහේ වගේ හැඩයක තියෙන කෙටල් එකකුත් පෝච්චිකුත් තියාගෙන තේ පෝච්චිකුත් තියාගෙන අන්න ග්‍රීන් ටී බොනෝ. රසකුත් නැහැ. ඒ වුණාට නිකන් අර නිකන් ජොලියට වගේ බිබි බිබි ඉන්නවා. මොකද හේතුව අන්න අර ඒ වගේ දේවල් වලින් ළඟා කරගන්න වටිනකම, ඒ වගේ දෙයක් තුලින් ලැබෙන විවේකය සැපය අන්න බොහොම පහසු දෙයක්. ඔය බබල් රැප් එක කවුරු හරි උදුරගත්තා කියලා ලොකු වෙහෙසක් මතුවෙන්න හැකියාවක් නැහැ. ඔය ග්‍රීන් ටී පෝච්චිය බිම වැටිලා බිඳිලා ගියා කියලා එහෙම ලොකු පීඩාවක් වෙහෙසක් මතුවෙන්න හැකියාවක් නෑ. පොඩි තමාරුවක් එන්න පුළුවන් ඉතින් කෝකුණත් කාලයක් තිස්සේ බිව්වානේ කියලා, කෝකුණත් මගේ බබල් රැප් එකනේ කියලා. නමුත් අන්න අර මහා විශාල දෙයක් නැති වෙලා ගියා වගේ වෙහෙසක් පීඩාවක් නෑ. ඒකනේ දැන් ඔය පැවිදි වෙන්න ගියත් අර අල්ලගත්ත ටික අතාරගන්න හරි අමාරුයි. මම දන්නේ මමත් කේන්ද්‍රී ගගා මාස ගාණක් ඉඳලා තියෙනවා. දැන් මේ ඔක්කොම හරි යාගන්න බෑ, කකුල එලිය තියාගන්න බෑ, ගෙයින් එලියට බැහැගන්න බෑ. අනේ ඉතින් ඔහේ ඉන්නව වැඩිලා. අද නෙමෙයි හෙට, අද නෙමෙයි හෙට. අන්න හෙට කොහොම හරි යනවා. අද පොඩි අමාරුවක් තියෙනවා. බාලගිරි දෝසේ අද නෙමෙයි හෙට. මම යන්නේ අද නෙමෙයි හෙට. හැමදාම කියනවා අද නෙමෙයි, මං හෙට ඉඳලා නැහැ. හෙටත් මෙන්න ඉන්නවා. හෙටත් කියනවා හෙට ඉඳලා නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේ මාස ගණනාවක් ඉඳියා යා ගන්න බැරුව. යා ගන්න බැරුව අන්තිමට කොහම හරි දවසක් ගාලාමල ගහලා ඇවිල්ලා අන්න අද නම් යන එක යනවා කියලා ඔන්න එළියට බැස්සා. ඉතින් වගේ දෙයක්. මොකද අර රැස් කරගත්ත ටික, රැස් කරගත්ත ටික අතහැරලා දාලා එන්න අමාරුයි. මේ ඔක්කොම කාට කාට හරි දෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. මෙයා මේක මෙයාට දෙන්න ඕනේ, ඒක දෙන්න තව අවුරුද්දක් යනවා, මේක තව එක්කෙනෙක්ට දෙන්න ඕනේ, ඒක දෙන්න තව මාස දෙකක් යනවා කී කී කල්පනා කරනවා. නෑ ඔය මලානන් එහෙම අදිසි ඔවා අගේට ඒ උරුමකාරයන්ට හිමි වෙනවා. අප්‍රිය දායාදකරුවන්ට දීලා මැරිලා යන්න වෙනවා කියලා කියන්නේ. ඒක නිසා අතහැරලා දාලා ආවනම් ඒ අදාළ කට්ටිය බාරගනි, ඒ ටික අදාළ කට්ටිය බාරගනි. මොකද ඔවා දීලා ඉවර කරලා එන්නත් අමාරුයි. අපේ ගෙදර අම්මා අන්න ඇඳුම් නිකන් තියාගෙන ඉඳි, එයිදෝ 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 කියලා නිකන් තියාගෙන ඉඳි. ආවොත් අඳින්න ඩෙනිමක් කර නැති වෙයි කියලා ඔන්න තියාගෙන ඉඳියා. අන්තිර දැන් බලනකොට ඔක්කොම ටික දීලා ඉවර කළා, ආපහු එන්නේ නැහැ. එයාගෙන ආපහු අපේක්ෂාවක් තියාගන්න බෑ. එන්න ගවනන් නෙමෙයි ඔය ගිහිල්ලා තියෙන්නේ කියලා අන්න වැඩේ අවසන් වෙලා. ඒක තමයි වැඩේ. ඉතින් ඒක නිසා බලන්න අන්න ඒ විදිහේ සැනසීමක් ගැන තමයි මේ කතා කරන්නේ. නැතුව කවදාවත් සැප හොයාගෙන ගිහිල්ලා නම් අවසන් කරන්න බෑ. අර විදියට දුකෙන් අත්මිදෙන්න උත්සාහ කළ අවසන් කරන්න බෑ. ඒ වෙනුවට පැමිණි දුක බාරගන්න, ඒ ජීවිතයට අවශ්‍ය යම් යම් කටයුතු ටිකක් කරන්න, කරලා කල්ගත කරන්න. ඒ කල්ගත කරනකොට අන්න යම් කිසි විදියක සැනසීමක්, විවේකයක්, අර දේවල් ඇති බව තුලින් නෙමෙයි නැති බව තුලින්, මේ අරමුණු බදා ගැනීම තුලින් නෙමෙයි අරමුණු අත්හැරීම තුලින් නැගිලා එන සැනසීමක්, විවේකයක් තියෙනවා. ඒකට ඇත්තටම සැපයක් කියන්නත් බෑ, යම් කිසි විදියක උපේක්ෂා සහගත හැඟීමක්, විවේක ගතියක්. ඒක අගය කරන්න වෙනම ශිල්පයක් දිනු කරගන්න ඕනේ. මෙන්න මේ කරදරයක් බාධකයක් නැති බව අගය කරන්න. ඒකනේ අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා මේ නිවන කියන්නේ මොන වගේ එකක්ද? එතකොට කියනවා මේක වේදනාව ඉක්මෝලා ගියපු එකක් පිළිවඳ මේ කතා කරන්නේ. එතකොට කියනවා එහෙනම් වේදනාව ඉක්මෝලා විඳින්න දෙයක් නැත්තම් හාමුදුරනේ මොකද්ද ඔක ඇති වැඩේ? අන්න ඒකම තමයි තියෙන වැඩේ. මොකද වින්දොත් සැප දුක කියන දෙකම ගැළපිලා එනවා. විඳ පමණින් සැපයක්, විඳ පමණින් ඒක පිටිපස්සේ දුකක් ගැළපිලා එනවා. දුකක් විඳ පමණින් ඒක පිටිපස්සේ සැපයක් ගැළපිලා එනවා. අන්න ඒක නිසා විඳීමක් නැතිකමම තමයි මේ තියෙන සැනසීම කියලා ප්‍රකාශ කරනවා. එහෙම නැත්තම් අපි අර විදිහට අමුතු දේවල් හොයාගෙන ගියාට මොකද? දෙකම එකට තමයි, එක කාසි දෙපැත්ත වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්න අපි බලමු මේ විදිහේ විඳීමකින් විවේකයක් ඇති කරගන්න, විඳීමකින් සැනසීමක් ඇති කරගන්න මෙන්න මේ විදිහට උපේක්ෂා සහගත වටිනාකමක් අපේ හිත තුළ නගා ගන්න අද දින මේ කරපු ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපව දැනුවත් කිරීමේ වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරවනීය කෘතඥතාවේ පින්දීමෙන් පුද කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත්, තව තවත් ධර්මාවබෝධය දියුණු කරගැනීමටත් ඒ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.
සභාවේ කාට හරි ඒ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් දැන් අත ඔසල ඉදිරිපත් කරන්න පුළුවන් කියලා තමයි මට කියන්න ඕනේ. උදේ එක දෙවට තමයි කියන්නේ.
ඔව් මත් කියන විදිහට.
අන්දමයි එහෙම නැහැ වගේ අද දවසේට ප්‍රශ්න සභාවෙන් ඉදිරිපත් වෙන්නේ. උදේ අපි එහෙනම් අද දවසේ සරණ අවසන් කිරීමට ස්වාමීන් වහන්සේ වන්දනා කරමු නේ. එහෙනම් මම ආරාධනා කරනවා උපාලංකර නැවතත්
හොඳයි
ස්වාමීන් වහන්සේ වන්දනා කරන ලෙසට
සාදු 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 ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු